ප්‍රධාන මාතෘකාව මොකක්ද උන්නේ අපි ඉගෙන ගන්න. අපි රූපෙට ගියේ කොහෙන්ද? අපි ඉගෙන ගන්නේ විභංග ප්‍රකරණේ ඡන්ද විභංග. හරි. විභංග ප්‍රකරණේ ඡන්ද විභංග. ඡන්ද විභංගයේදී ස්කන්ධ කීයක්ද කියලා මාතෘකා කරලා ස්කන්ධ පහයි කියලා පහෙන් හතරක් පැත්තකට දාලා එකක් ගත්ත රූපස්කන්ධය. ඒ රූපස්කන්ධයේ ඉගෙන ගන්නකොට විභංග ප්‍රකරණේ තියෙන්නේ රූපය ගැන සූත්‍ර ප්‍රමේයෙ තියෙන ටික විතරයි. රූපය ගැන ආත්පස දැනගන්න ඕනේ නම් ධම්මසංගණී මොගලන්ට කාරණාවක් කියලා දුන්නා. යම් කලකදී ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නකොට උගන්වනකොට රූපය ගැන ඉගෙන ගන්න ධම්මසංගණයෙන් නාම ධර්ම ඉගෙන ගන්න විභංගයෙන් කියලා මතකද? මොකද ධම්මසංගණයේ නාම ධර්ම විස්තර කරන්නේ නැහැ, රූපය විස්තර කරනවා. විභංග ප්‍රකරණය රූපය විස්තර කරන්නේ නැහැ, නාම ධර්ම රකන. ඒ නිසා එතනදී මම මුලින්ම දවසේ රූපය ගැන ආධ්‍යාත්මික ආයතන ගැන කළා. පස්සේ මට හිතුණා රූපය පිළිබඳ මාතිකා පිළිවෙලට මාතෘකාව කියන ඒ පිළිවෙලටම කළොත් ඔබලන්ට උනත් තේරුම් ගන්න පහසු වෙනවා, තේරුම් කරලා දෙන්නත් පහසු වෙනවා. ඒ නිසා මාතිකා පිළිවෙලින්ම කරනවා කියලා හිතුණා. කියලා මම ගියසරේ ඔබලන්ට කිව්වා ඒක විදෙන රූප සංග්‍රහ කියලා. රූපේ එකාකාර සංග්‍රහිත වෙනවා කියන කොටස් ටික පාඩම් කරගන්න කියලා මතක් කරා නේද? පාඩම් නේද? එතකොට එතන කොටස් 40 තියෙනවා. 45ක් තියෙනවා. යට කොටස් තුන මාතිකා මුක්තයි මාතෘකාව ප්‍රධානම කියලා මතක් කළා. තර කොටස් 42යි. ඊට පස්සේ අපෝ අද තියෙනවා කියලා මතක් කළා. මොකද්ද? ද්විදේන රූප සංග්‍රහය කියලා රූපේ දෙයාකාරයෙන් සංග්‍රහිත වෙනවා. දෙයාකාරයෙන් විස්තර කරන්න පුළුවන් කියලා මතක් කළා. එතකොට ඒ දෙයාකාරය විස්තර කරනකොට රූපය දෙයාකාරයෙන් විස්තර කිරීම ප්‍රභේදගත වූ තියෙනවා 104 ආකාරය. හරිද? 104 ආකාරයකට රූපය දෙයාකාරයෙන් අර්ථ දක්වලා පෙන්නන්න පුළුවන්. ඒකෙන් මම ඔයගලන්ට මතක් කළා මුලින්ම තියෙන කාරණා කීයක් තියෙනවද? 14යි ප්‍රතිර්ණක කොටස පාඩම් කරගන්න කියලා. මොකද මුල් ටික විතරයි අමාරු. ඊට පස්සේ කෙරෙවට අමාරුවක් නැහැ. ඊට පස්සේ වස්තු රූප වස්තු කෘත්‍ය කරන රූපය ගැන 25 ආකාරයයි, ආරම්භන කෘත්‍ය කරන 25 ආකාරයයි, ඉන්ද්‍රිය එතකොට ආයතන 10 ආකාරයයි, ධාතු 10 ආකාරයයි, ඉන්ද්‍රිය 8 ආකාරයයි කියලා දෙයාකාර රූප සංග්‍රහයට තව කාරණා එකතු වෙනවා. ඒකෙදි දෙයාකාරයෙන් රූප සංග්‍රහ වෙනවා කියලා පළවෙනි කාරණා 14ක් තියෙනවා. ප්‍රථම එක කියලා කියන්නේ තැනින් තැනින් දුර්ලභ. එකිනෙකට වෙනස් වෙන නිසා. හරිද? පළවෙනියේ ද්‍යාකාර ධර්මයේ නෙමෙයි ඊගාවට තියෙන්නේ. ඊගාව ද්‍යාකාර ධර්මයට සම්බන්ධයක් නැතුව ඊගාවට තියෙනවා. අනිත් ඒවා එහෙම නැහැ. අපි කියමු 25 ආකාර වස්තු රූපේ ගැන කතා කරනකොට එකම වස්තුව 25 ක්‍රමයකට පෙන්නනවා. මේකෙදි වෙනස් දැන් ප්‍රකීර්ණක කියලා කියන තැනටම වල වැටෙන. දැන් අපි කියමු කුප්පකීර්ණක චෛතික කියලා කියන කුසල සිතෙත් වැටෙනවා, අකුසල සිතෙත් වැටෙනවා, ක්‍රියා සිතෙත් වැටෙනවා, විපාක සිතෙත් වැටෙනවා. ඒ වගේ මේ වගේ එකින් එකට සම්බන්ධයක් නැති තැන්තැන් වලින් උතුල්ලාගත්ත මාත්‍රිකාවයන් තියෙන සත්‍යකීර්ණක් තියෙනවා. ඒ කාරණා 12ක් තියෙනවා. මේ 14ක් තියෙනවා. හරිද? දැන් 14 කටපාඩම්ද කටපාඩම් මොනවද කාරණා 14 පළවෙනි එක අත්ථී රූපං උපාදා අත්ථී නෝපාදා හරිද දැන් අත්ථී රූපං උපාදා අත්ථී රූපං න උපාදා කියන ටික අපි ඉස්තර වෙලා විස්තර කරන ඉගෙන ගත යුතුයි ඉගෙනගෙන තමයි ද්විදේන රූප සංග්‍රහයේ දෙවෙනියකට යන්නේ තේරුණා අත් දැන් අද අපිට ඒ කාරණා 14 පළවෙනි එක තමයි අත්ති රූපං උපාදා අත්ති රූපං න උපාදා කියන එක. එතකොට ඔගලන්ට මම ගියසරේ එතකොට දැන් ඒ මාත්‍රකාවේ මුල තමයි අත්ති රූපං උපාදා අත්ති රූපං න උපාදා කියනකොට ඒ මාත්‍රකාව නිද්දේශ වශයෙන් මේ විස්තර කරලා විස්තර කළා කොහොමද කතමන්තං රූපං උපාදා කියලා මම එදා මතක් කළා අභිධර්මයේ තියෙන සිවිසිසි ඉගෙනීම් ක්‍රමයක් තමයි උද්දේශ නිද්දේශ පටි නිද්දේශ වශයෙන් උගන්නන එක. ඒකෙදි ද්විදේද රූප සංගහෝ කියලා අත්ති රූපං උපාදා අත්ති රූපං න උපාදා කියලා විස්තර කළේ මාත්‍රිකාව ඒකට කියන උද්දේශය කියලා. උද්දේශය විතරයි. ඊට පස්සේ නිද්දේශේදී නිද්දේශය කියන්නේ උද්දේශයට වඩා ටිකක් වැඩිපුර විස්තර කරනවා. නමුත් හත්පස විස්තර කරන්නේ නැහැ. නිද්දේශේදී එක කතමන්තන් රූපං උපාදා. දැන් අර මාත්‍රකාව තිබුණානේ උපාදා රූප සහ පද නොවන රූප. දැන් එක නිද්දේශේදී මොකද්ද උපාදා රූපේ කියන්නේ? තාම නෝ උපාදා කියන රූපේ විස්තර කළාට උපාදා රූපේ කියන්නේ මොකක්ද? චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන, රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, නිත්‍යද්වේ, පුරුෂෙන්ද්වේ, ජීවිතින්ද්වේ, කාය විඤ්ඤාප්ති, වච විඤ්ඤාප්ති, ආකාශ ධාතු, රූපස්ස රහුතා, රූපස්ස මුදිතා, රූපස්ස කම්මඤතා, රූපස්ස උපචේ, රූපස්ස සම්තති, රූපස්ස ජරතා, රූපස්ස අංචතා, කබලින්කාරෝ, ආහාරෝ කියන මෙන්න මේවා තමයි උපාදා කියලා කියන්නේ. කියලා පෙන්නනවා. තේරුණේ අත්ති රූපං උපාදා කියන මාත්‍රකාව මදක් විස්තර කළා. ඊට පස්සේ පටි නිද්දේශ කියලා කියන්නේ වැඩිතර විස්තර කරනවා. හාත්පස විස්තර කරනවා. ඒ උපාදා කියපු වචනය හාත්පසත් විස්තර කළා. උද්දේශයෙන් තමයි මාත්‍රකාව නිද්දේශ වශයෙන් පෙන්නලා ඊට පස්සේ ඒක පටි නිද්දේශ වශයෙන් ඉවර කළා තමයි ඒ මාත්‍රිකාව ඊටු කොටසට යන්නේ. නෝ උපාදා කියන එක. ඒ නෝ උපාදා කියපු එකත් අර විදියට විස්තර කරලා ඉවර වෙලයි දෙවෙනි මාත්‍රිකාවට යන්නේ. මොකද්ද? අත්ති රූපං උපාදින්න අත්ති නෝ උපාදින්න කියන මාත්‍රිකාවට යන්නේ. මුලින් තබපු මාත්‍රිකාව උද්දේශය නිද්දේශ වශයෙන් විස්තර කරලා පටි නිද්දේශ වශයෙන් විස්තර කරලා මොකද ඒවා ආපහු විස්තර නොකරන නිසා ආපහු නොපෙන්නන නිසා ඒ ටික ඔක්කොම ඒ ඉවර වුණාට පස්සේ මාත්‍රකාවේ ඊගාවක පටන් ගන්නවා තේරෙන්නේ කීයක එතකොට දැන් අපි අත්නේ ද්‍යාකාරයෙන් රූප සංග්‍රහ වෙනවා කියන එක එකාකාර රූප සංග්‍රහය ගැන කටපාඩම් කරගෙන ගිහිරේ අපි කළා. ද්‍යාකාර රූප සංග්‍රහයේදී අත්රූප උපාදා කියලා තබපු ಉದ್ದೇಶය නැත්නම් මාත්‍රකාව විස්තර වශයෙන් අපි මෙතෙන්දි පෙන්නවා 24 ආකාර රූපේ. ඊට පස්සේ ඒකෙදිත් චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායායතන කියලා මම එදා ඕගලන්ට ආයතන ගැන කරපු ටික සම්බන්ධ කරගන්න දැන් මෙතෙන්ට. තේරෙනවද? එදා මතකයි නේද මම ආයතන ගැන කළා? ආයතන වලට උපමා කියමින් ආයතන ඇහැ කියන්නේ මොන වගේ එකක්ද කියලා ඉතින්දී මම ආපහු අද කෙටියෙන් ඕගලන්ට මතක් කරන්නම්. මොකද එතනදී මට අවශ්‍ය වෙන්නේ මම මේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අර්ථයම මිසක මගේ පෞද්ගලික අදහසක් නොවන බවයි කියන කාරණාව. එතකොට එදා මම පෙන්වුවා යන් චක්කුම් චතුන්නම් මහා භූතානම් උපාදාය පසද්දු අත්ත භව පරියාපන්නු අනිදස්සන සප්පටිගු ජීන චක්කුණ අනිදස්සනේන සප්පටිගේන රූපං සනිදස්සනං සප්පටිගං පස්සීවා පස්සතිවා පස්සිසන්තිවා පස්සේවා චක්කුම් පේතං චක්කායතනං පේතං චක්කු ධාතු පේස චක්කු ඉන්ද්‍රියං පේතං ලෝකෝ පේසෝ ද්වාරෝ පේසෝ සමුද්දු පේසෝ පණ්ඩරං පේතං කෙත්තං පේතං වක්තුම් පේතං නයනම් පේතං නෙත්තම් පේතං ඕරිම තීරේ සුඤ්ඤෝ ගාමේ කියලා ඇහැගෙන විස්තර ටිකක් අපි කළානේ. ඔය කවි දැන් හොඳට පෙන්නවා යන් ඒක ඇහැ කියන එක මොනතරම් පැහැදිලි කරනවද කියන එක ඇහැට කාරණා හතරකින් පෙන්නවා. හරිද? ඇහැ අනිදස්සනයි සප්පටිකයි. අනිදස්සනයි දකින්න බෑ. කවදාවත් ඇහැ දකින්න බෑ. හැබැයි සප්පටිකයි ගැටෙන. එතනදී ගැටෙනවා කියන එක කෙනා කෙනා එක එක විදිහට හිතා ගන්න පුළුවන්. ඇහැට කෝටු කැල්ලක් ගැටුණා අතින් අල්ලන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. නමුත් මේකෙ පෙන්නනවා ඒ ඇහැට ගැටෙන්නේ මොකද්ද කියන එක. යේන චක්කුණා අනිදස්සන සප්පටිගේන හරිද යන් රූපං සනිදස්සන සප්පටිගම් පස්සීවා පස්සතිවා පස්සිසන්තිවා පස්සේවා දකින්න බැරි ගැටෙන ඒ ඇහෙන් දකින්න පුළුවන් ගැටෙන රූපායතනයක් දැක්කනම් දකිනම් දකින්නේ නම් අතීත වර්තමාන අනාගත දැක්කා යන ගණයට යනවා නම් කියලා මේ ඇහෙන් රූපායතනයකයි ගැටෙන්නේ මිසක වෙන එකක නෙමෙයි. ඊට පස්සේ දෙවනි එක ජීන චක්කුස්මින් අනිදස්සන සප්පටිග හරිද දකින්න බැරි ගැටෙන ඇහි දැන් ඇහෙන් රූපේ ගැටුණා දැන් දකින්න බැරි නමුත් ගැටෙන ඇහි රූපේ පටිහඤ්ඤතිවා ගැටෙන්නේ නම් කියලා මේ ඇහෙන් හෝ ඇහි හෝ කියලා ඒ ඇහැගෙනයි කියන්නේ කියලා ඇහැගෙන තහවුරු කරනවා. ඊට පස්සේ රූප ආයතනය ගැන සනිදස්සන සප්පටික රූපයක් තියෙනවා නම් දකින්න පුළුවන් ගැටෙන රූපයක් තියෙනවා නම් ඒ රූපයට අනිදස්සන සප්පටික දකින්න පුළුව දකින්න බැරි ගැටෙන ඇහි දැක්කන කියලා රූපායතනය පෙන්නලත් ඇහැ කියන්නේ මේකයි. ඇහැ පෙන්නලත් මේ ඇහැට ගැටුණු රූපය මේකයි කියලා තාවුරු කරනවා. එතකොට ඒකෙන් කාරණා දෙකක් වෙනවා. මොකද්ද? එකක් තමයි ඇහැ කියලා කිව්වට චක්කු කියලා කිව්වට මෙතනදී මාංශ චක්සුසය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත් ප්‍රසාද චක්සුසය ගැන කියනවා මිසක මෙතනදී ධම්ම චක්සුසය ගැන හෝ දිබ්බ චක්සුසය ගැන හෝ අවශේෂ චක්කු ගැන කියනවා නෙවෙයි කියන කාරණාව කියනවා එකක්. ඊගාව කාරණාව ඒ ඇහැට ගැටුණා නම් ඇහෙන් ගැටුණා නම් වර්ණ රූපයක් විනා රූපායතනයක් විනා වෙන කිසිදු යමක් ගැටෙනවා නෙවෙයි කියන එක තහවුරු කරන්නයි දෙක දෙපැත්තට නැවත නැවත විස්තර කරන්නේ. ඒවාද ඒ විදිහට කන ගැනත් බලාගන්න. කන කියන එකට මේ විදිහට නැවත 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 පෙන්නන්නේ කොහොමද කියලා මොකක් නිසාද කියලා සෝත කියලා කිව්වහම ධර්ම සෝතේ තියෙනවා, ක්ලේශ සෝත තියෙනවා, එතකොට සත්‍ය ඇහෙන සෝතේ තියෙනවා. මෙතනදී අවශේෂ සෝතයක් නෙමෙයි. මෙතනදී යම් අවිද්‍යා කර්ම සංහාවෙන් හැදුණු මහ භූතයන් උපාදාය වූ ප්‍රසාද කුත්‍යක් කරන සසම්බාරික සෝතේ ගැනයි කියන්නේ. කියන කාරණාව කියනවත් ඒ සෝතයට කනට ගැටෙන්නේ ශබ්ද මිසක වෙන කිසිදු දෙයක් නෙවෙයි කියන කාරණාවත් අවබෝධ කරගන්න. මේකෙන් මොකද මේ ක්‍රමය තියෙන්නේම ලෝකෝත්තර විදියට කෙලෙස් දුරු වෙන විදියට ලෝකෝත්තර විදියට ලෝකෙ තුල තියෙන්නේ ආයතන ටික සම්පූර්ණ පටලක. ඇහෙන් රූප පේනවා විතරක් නෙමෙයි ඇහෙන දේත් බලන්න පුළුවන්. ගඳ සුවඳ එන දේත් ඇහැට පේනවා. අපි රස විඳින දේත් බලන්න පුළුවන්. අපි අල්ලන දේත් අපිට පේනවා. අපි හිතන දේත් අපිට පේනවා. කියලා පේන දේ ආයතන හයකම බැඳලා ආයතන හයම පේන දෙයක දැකලා ඒකයි අතේ දෙපැත්ත මම මාරු කරලා පෙන්නනවා. අපි අද අපිට විපල්ලාස තියෙනවා ඇහෙන් ආයතන හයතම බැඳලා. ඒ කියන්නේ ඇහෙන් රූප බලන්න පුළුවන්, ඇහෙන් සද්ද ඇහෙන දේ බලන්න පුළුවන්, ඇහෙන් ගඳ සුවඳ එන වස්තුව බලන්න පුළුවන්, ඇහෙන් රසවිත කුදී බලන්න පුළුවන්, ඇහෙන් ගැටෙන දේ බලන්න පුළුවන් කියලා ඇහැ නිසා බාහිර ආයතන පහටම වීදිලා තියෙනවා. බාහිර ආයතන පහෙන්ම ඇහැට වීදිලා තියෙනවා. ඒ කියන්නේ රූපේ ඇහෙන් දකින්න පුළුවන්. සද්දිය ආපු දෙත් ඇහෙන් දකින්න පුළුවන්. ගඳ සෝඳ ආපු දෙත් ඇහෙන් දකින්න පුළුවන්. රස විඳින දෙත් ඇහෙන් දකින්න පුළුවන්. ගැටෙන දේ තියෙන දේ ඇගේ හැපෙන දේ දකින්න පුළුවන් කියලා දෙපැත්තට අපේ දෙදිලා කෙලෙසය දෙයාකාරකින් පවතින නිසායි ධම්මසංගණයේදී ආයතනය හොඳට පැහැදිලි කරන්න දෙයාකාරකින් තියෙනවා නේද? වස්තුව පෙන්නලා ඒ වස්තුවට ගැටුනේ මෙහෙම රූපයක් කියලා වස්තුවෙන් දැක්කත් වස්තුවට ගැටුණත් ගැටුනේ දැක්කේ මෙහෙම රූපයක් ගැටුනේ මෙහෙම රූපයක් කියලා වස්තුව පෙන්නලා එබඳු වස්තුවකට දකින්න පුළුවන් මෙබඳු රූපෙකුයි දැක්කේ මෙබඳු රූපෙකුයි හැපුනේ කියන එක පෙන්නනවා. අනිත් ආයතන ටිකෙන් එකක්වත් මේ ඇහි ගැටෙන්නේ නැහැ. අනිත් ආයතන එකක්වත් මේ ඇහෙන් දකින්නේ නැහැ. දකින්න බාහිර ආයතන අනිත් එකක්වත් මේ ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ රූපේ විතරයි කියන එක තහවුරු කරන්නයි අපි ගාව දෙයක් දෙපැත්තට තියෙන විපල්ලාසය දුරු කරන්නයි ක්‍රියාකාරකී මේක නැවත 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 පෙන්වන්නේ කියන කාරණාව මතක තබා ගන්න. තේරුණනේ මේක ආයතනයක් කරදයක් නැහැටි. ඒකෙදි මම ඔයගලන්ට මතක් කළා ඕන්නම් පටිසම්භිදා මග්ගේ මේ වස්තුන් ගැන වස්තු ප්‍රක්ෂේ ගැන තියෙන රූප ගැන ඕන්නම් බලා ගන්න කියලා 15 වෙනි වස්තුනානත් ඥානය. අපි තවදුරටත් අහවුරෙන්නේ කතං අජ්ජත් වවත්තානේ පඤ්ඤා වස්තුනානත් ඥානං ආධ්‍යාත්මිකයි කියලා විනිශ්චය කරන ගතියෙන් යුක්ත වූ ප්‍රඥාවට වස්තුනානත් ඥානය කියලා කියනවා. කොහොමද ඒක කරන්නේ? චක්කුං ඇහැ අජ්ජත්තං වවත්තේති. ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක්. තමා කෙරෙහි වූවක් තමා තුල පිහිටි වූවක් කියලා බලන්න. සෝතං අජ්ජත්තං වවත්තේති, ගානං අජ්ජත්තං වවත්තේති, ජීව අජ්ජත්තං වවත්තේති, කායං අජ්ජත්තං වවත්තේති, මනෝ අජ්ජත්තං වවත්තේති. වවත්තේති කියන්නේ වවස්ථාපනය කරන, අපි වොත්තපන කියලා කියන්නේ නිශ්චය කරන, විනිශ්චය කරන, තීරණය කරන කියන එක තමයි වවස්ථාපනය කියලා කියන්නේ. කතං අජ්ජත් චක්කුං අජ්ජත්තං වවත්තේති. කොහොම මොන විදිහටද ඇහැගෙන නුවණින් ඕගොල්ලෝ බලන්න ඕන, මොන විදිහටද ඇහැගෙන බලන්න ඕන කියලා පෙන්නනවා. චක්කුං අවිද්‍යා සම්භූතංති වවත්තේති, අවිද්‍යාවෙන් හටගත් එකක් කියලා බලන්න. චක්කුං තණ්හා සම්භූතංති වවත්තේති, ඇහැ තණ්හාවෙන් හටගත් එකක් කියලා බලන්න. චක්කුං කම්ම සම්භූතංති වවත්තේති, කර්මෙන් හටගත් එකක් කියලා බලන්න. චක්කුං ආහාර සම්භූතංති වවත්තේති, ආහාරෙන් හටගත් එකක් කියලා බලන්න. චක්කුං චතුන්න මහභූතානං උපාදායාති වවත්තේති, ඇහැ කියලා කියන්නේ මහ භූතයන් නිසා පවත්නා වූ රූපයක්, උපාදාය රූපයක් කියලා බලන්න. චක්කුං උප්පන්නන්ති වවත්තේති, ඇහැ කියන එක උපන් එකක්, හටගත් එකක් කියලා තීරණය කරන්න. චක්කුං සමුදාගතන්ති වවත්තේති, සමුදාගත කියලා කියන්නේ පහළ වූවා, හටගත්තා එකක්. ඒ කියන්නේ පහළ වුණා කියලා කියන්නේ දැන් කෙනෙක් එක පාටම විලා නොතිදී එක පාටම කෙනෙක් මතු වුණොත් අපි ඒකට කියන පහළ වුණා කියලා නේද? ඒ වගේ සමුදාගතන්ති කියන්නේ, සමුදාගත කියන්නේ හටගත්ත, පහළ වුණා කියන අදහසක්. පහළ වුණා. එතකොට චක්කුං සමුදාගතන්ති වවත්තේති. චක්කුං අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති ති වවත්තේති. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් කියලා බලන්න. චක්කුං අන්තවන්තතෝ වවත්තේති. චක්කු කියලා කියන්නේ අන්තයක් කියලා බලන්න. ආධ්‍යාත්මික ආයතන එක්කන්තය, බාහිර ආයතන එක්කන්තය කියලා කියන්නේ ඇහැ කියන්නේ හැබිලිම අන්තයක්. මධ්‍යම ප්‍රතිපදාව වෙන නේ. හරිද? චක්කුං අද්දුවං අසස්සතං විපරිණාම ධම්මන්ති වවත්තේති. ඇහැ කියලා කියන්නේ ස්ථිර නැති, ඒ විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත, විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත ධර්මයක් කියලා බලන්න. චක්කුං අනිච්චං සංකත පටිච්ච සම්පන්නං කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම කිවවත්තේති. ඇහැ කියන එක අනිත්‍ය දෙයක්, ප්‍රත්‍යෙන් හටගත් එකක්, සකස් වෙච්ච එකක්, ඒක ක්ෂය වෙන ස්වභාවයෙන්, වැය වෙන ස්වභාවයෙන්, නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්ත ධර්මයක් කියලා බලන්න කියලා ඇහැගෙන බලන්න ක්‍රම තුන්න තේරෙන්නේ. මම ඒකයි මේක කිව්වේ. ධම්මසංගණයේ තියෙන ටිකත් මේකේ තියෙන ටිකත් එකට එකතු කරලා ගත්තාම ඇහැ ගැන උගලට ගොඩක් දැනෙනවා. ඇහැ කියන එක දකින්න බැරි දෙයක්, නමුත් ගැටෙනවා. ඇහැ අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හටගත් එකක්. ඇහැ කියන එක මහ භූතයන් උපාදාය රූපයක්. ඇහැ තොර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙන එකක්. ඇහැ කියන එක පහළ වෙච්ච එකක්. ඇහැ කියන එක සංකතයි ප්‍රතිසංකම්මයි කියන මොන කෝගලන්ට. එතකොට ගිය සැරේ මම සම්පූර්ණම විස්තර කළා අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයන්ගෙන්. ඇහැ ගැන කියන විදිහට මනුස්ස ආධ්‍යාත්මික ආයතන ටික ඔක්කොම දැනගත්තා. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ මේවා හැදුනේ ඇයි? හැදුනා කියන්නේ ඇයි? කොහොමද කියලා විස්තර කළා. ඒගොල්ලනි ඒ නිසා ඒ විස්තර ටික එතනදී සම්බන්ධ කරගන්න. ඒකෙදි අද දෙවනි කොටස. ඒකෙම දෙවනි කොටස. හැබැයි දිවිදේන රූප සංග්‍රහව කියලා රූපේ දෙයාකාරයෙන් සංග්‍රහිත වෙනවයි කියන එකේ කාරණා 14ක පළවෙනි මාත්‍රිකාවේ පළවෙනි කොටස විතරයි මෙතන. මතකද? ඒ කියන්නේ අත්තිරූපං උපාදා අත්තිරූපං නෝපාදා කියලා පෙන්නන එකේ අත්තිරූපං උපාදා කියන මාත්‍රිකාව යටතේ තමයි මේ විස්තර දෙන්නේ ආධ්‍යාත්මික ආයතන ටිකත්. දැන් ඊගාවට කියනවා මේ මාත්‍රිකාවේ තියෙනවා මොකද්ද? අත්තිරූපං උපාදා කියනකොට කීයක් තිබ්බද? රූප 24ක් තිබුණානේ. 23ක් තිබුණා වස්තු රූපය හැර. අත්තිරූපං උපාදා අත්තිරූපං නෝපාදා කියනකොට රූප 28න් උපාදා රූප 24ක් පෙන්වන්න ඕනේ. මේ 23ක් ඉස්සරක. ඊට පස්සේ ඒකේ පළවෙනි රූප පහ තමයි අපි විස්තර කළේ. ආධ්‍යාත්මික ඇහ කන දිව නාසය ශරීරය. හරිද? ඊට පස්සේ දැන් අත්තිරූපං උපාදා කියන එක යටතේ බාහිර ආයතන දෙක තියෙනවා. මම ගා කිව්වා පොත පියාගන්න කියලා ඕගොල්ලෝ අතේ. පොත තිබුණා නම් ඕගොල්ලන්ට මම කියන කෙන මාතෘකාව දෙන්නවා. තේරෙනවා. මොකද දැන් මේකේ මාතෘකාවේ කතමන්තං රූපං උපාදා කියලා ඒකේ උපාදා රූපය දීදේන රූපකම් ගාව අත්ති රූපං උපාදා අත්ති රූපං නෝපාදා කියලා කතමන්තං රූපං උපාදා කියලා විස්තර කළානේ. ඒකෙදි චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන කියලා 24න් විස්තර කළා. ඒකේ චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන තමයි මම ඊතර විස්තර කළේ. දැන් අපිට පටන් ගන්න තියෙනවා අද කොටසේ ඉඳලා රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, ඉච්ඡින්දේ, පුරුසින්දේ, ජීවිතින්දේ මෙන්න මේ ටික. ඒකෙදි අද අපි කතා කරනවා රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ කියන ඖදාරික රූප ටික. එතකොට එතකොට දැන් මෙතනදී හොඳට බලා ගන්න පුළුවන් ඇහැට ගැටෙන රූප මොනවද කියන කාරණාව අනිත් පැත්ත බලනකොට පේනවා. කතමන්තං රූපං රූපායතං. රූපායතනේ කියන රූපය මොකක්ද? අර ඇහැට ගැටුණා නම් ඇහෙන් දැක්කා නම් කියපු රූපායතනය ගැන කතා කළාම ඒ රූපය මොකක්ද? යන් රූපං චතුන්නම් මහ භූතානම් උපාදාය මහභූතන උපාදාය වන්න නිභා සනිදස්සන සප්පටික. යම් රූපයක් තියෙනවනම් සතර මහා ධාතුන් නිසා හටගත්ත වර්ණ ස්වභාවයක් තියෙනවනම් සනිදස්සන සප්පටික. දකින්න පුළුවන් යන ගණයට යන ගැටෙන. දකින්න පුළුවන් ගැටෙන සතර මහා ධාතුන්ගේ උපාදාය වූ වර්ණ සතහනක් වර්ණ රූපයක් කියන නම් ඒකටයි කියන්නේ මොකද්ද රූපායතනය කියලා. මොකද්ද ඒ රූපය? නීලං වා, කීතං වා, ලෝහිතං වා, ඕදාතං වා. ඒ කියන්නේ ඔයගොල්ලෝ නිල් පාට පේනවා නම්, නිල් පාට පේනවා නම්, කහ පාට පේනවා නම්, ලේ පාට පේනවා නම්, සුදු පාට පේනවා නම්, කළු පාට පේනවා නම්, මදටිය පාට පාටට පේනවා නම් එතකොට දැන් තනකොළලා තනනිල් පාට පේනවා නම් අබදළු පාටයි කියලා පෙනෙනවා මේ විදිහට වර්ණ පෙනෙන බවක් හෝ උස් කියලා පෙනෙන බවක් තියෙනවා නම් මිටි කියලා පෙනෙන බවක් තියෙනවා නම් කුඩුයි කියලා පෙනෙන බවක් තියෙනවා නම් මහතයි කියලා පෙනෙන බවක් තියෙනවා නම් එහෙම නැත්නම් වටයි කියලා පෙනෙන බවක් තියෙනවා නම් පිරිමඩලු කොට පෙනෙන බවක් තියෙනවා නම් පරිමණඩල කියලා වවුමුදලසට පෙනෙන බවක් තියෙනවා නම් එතකොට හතර ආකාරයකට හය ආකාරයකට අටස් ආකාරයකට සොළොස් ආකාරයකට පෙනෙනවා නම් හතරස් පෙට්ටියක් අටස් පෙට්ටියක් අටපට්ටමක් ඔය විදිහට අපි කියන්නේ එක එක හැද ඒ විදිහට එක එක හැඩතල පෙනෙනවා නම් හෝ නැත්තම් පෙනෙනවා නම් නිම්නයක් කියලා පෙනෙනවා සොළොස් හෝ වලක් කියලා හෝ ගොඩනැගිලි කියලා හෝ හේවන කියලා පෙනෙනවා නම් හෝ එතකොට අඳුරක් හෝ එළියක් හෝ නිම්නයක් හෝ එතකොට සඳ මඩල පැහැය හිරු මඩල පැහැය තරු මඩල පැහැය කැඩපතකින් වැටෙන කැඩපත් ඡායා එතකොට රත්තරම් පාට රිදී පාට වෙරළු මිනි පැහැය මේ වගේ අන්‍ය වූ සතර මහා ධාතු නිසා උපන් පැහැසටහන යයි කියන ලබ සනිදස්සන සප්පටික රූපයක් ඇද්ද සනිදස්සන සප්පටික වූ යම් රූපයක් අනිදස්සන සප්පටික වූ ඇසින් දුතියේ හෝ දකී හෝ දකින්නේ නම් හෝ තෙල රූප සටහන නමුද වේයි තෙල රූප ආයතනේ නමුද වේයි තෙල රූප ධාතු නම් වේයි තෙල රූපායතන නම් වේ ඊට පස්සේ ඒ රූපය විස්තර කළා කළා එබඳු රූපය ඇහැට ගැටුණා නම් හෝ ගැටේ නම් හෝ කියලා මේ රූපය ඇහැට ගැටෙන්නේ සප්පටික කියලා කිව්වේ ගැටෙනවා හැබැයි ගැටෙන්නේ මේ රූපය අර ඉස්සෙල්ලා කියපු විදිහ රූපායතනේ පෙන්නලා පෙන්නපු ඇහැ ගැන පෙන්නලා පෙන්නපු ඇහැක් තියෙනවනේ ඒ ඇහැටයි මේ පෙන්වපු රූප ගැටෙන්නේ වෙන ආයි කිසි ආයතනකට ගැටෙන්නේ නැහැ. එතකොට ඇහැට පෙනෙන රූපයේ ස්වභාවය උගුල් හොඳට තේරුම් අරගෙන ඉන්න ඇහැට පෙනෙන්නේ වර්ණ සතහන් මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක්, පැහැ සතහන් මාත්‍රයක් විතරයි. එතනින් එහා කිසිදු දවසක වෙන කිසියම් දෙයක් පේන්නේ නැහැ. කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. මේ මම අර මතක් කළේ මේ තමයි රූපේ තියෙන නියම සත්‍ය ස්වභාවය මේ පෙන්නන. රූපයක තියෙන අපිට හම්බ වෙන මට්ටමේ, දෙවියන්ට හම්බ වෙන මට්ටමේ, බ්‍රහ්මයන්ට හම්බ වෙන මට්ටමේ රූප ගැන නෙවෙයි. හැමදාම පැවතුණු, හැමදාම පවතින තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු රූපේ ඇත්ත සත්‍ය මේ සත්‍ය අවබෝධයක් කරගන්න යන්නේ ඇස් ඉදිරි පිටට රූපයක් ආවනම් ආවේ දැක්කනම් දැක්කේ දකින්නවනම් දකින්නේ දකින්නේ නම් කවදා හරි ඒ හැම රූපයක්ම එහෙන් දකින්න පුළුවන් මෙන්න මේ සංදර්ශන ගැහැට පමණක් ගැටෙන වර්ණ සතහන් මාත්‍රයක් හැඩතල පෙනෙන මාත්‍රයක් විතරයි ඔය ඇහැට පෙනෙන රූපෙට මම ඕගලන්ට මින්මක් මතක් කළා දැන් මේ මෙතන තියෙන වතුර භාජනයේ වතුර මගේ කෝප්පේ වැටලා තියෙනවා මෙන්න මේ වහල් සීට් එක වැටලා තියෙනවා හරිද දැන් මේ වතුර කෝප්පෙට වැටලා තියෙනවා මේ කල්මුවත් වැටලා තියෙනවා දැන් මේ වතුර භාජනයේ ඇතුලේ තියෙන ඡායාව දිහා බලන්න හරිද වතුර ඇතුලේ තියෙන ඡායාව දිහා බලන්න ඒ ඡායාවට කියන්නේ වර්ණ සටහන පේනවා මේ ඇහින් බැලුවොත් වතුර භාජනයක තියෙන ඡායාව ඇහින් බලන්න පුළුවන්ද බැයිද පුළුවන් ඇහැට පේනවා දැන් මේ මේසුල තියෙන මේ වතුර කෝප්පේ වැටලා තියෙන කණුව ඡායාවේ කවදාවත් ඇයින් දැක්කට ඔය පේන ඡායාව අල්ලන්න පුළුවන්. වතුරට වැටලා තියෙන ඡායාව අල්ලන්න බෑ. ඡායාවක් වතුර භාජනයකට ඡායාව වැටලා තියෙනවා නම් එහෙන් ඡායාව දකින්න පුළුවන් හොඳට බලන්න. නමුත් කවදාවත් ඒ ඡායාව අල්ලන්න බෑ. අල්ලන්න කියලා අත දැම්මොත් අහු වෙන්නේ වතුර මිසක ඡායාව කවදාවත් අල්ලන්න බෑ. ඡායාව කවදාවත් ඔසවල ගන්න පුළුවන්. ඔසවල ගන්න බෑ. කවදාවත් ඔසවල ගන්න බෑ. එතකොට පෙනෙන දේ ලං වෙනවා වගේ පේන්නේ කොහොමද එහෙනම් අපිට? ඒක පතිත වෙලා තියෙන භාජනෙත් එක්කම මහ භූතත් එක්කම ඉස්සුවොත් මිසක උස්සනකොට අර පතිත වෙලා තියෙන දේ ළඟට එනවා වගේ අපිට පේන්නේ. ඒ පතිත වෙලා තියෙන දේ ඈඩ් කරනකොට මහ භූත ටික ඈඩ් කරනකොට පෙනෙන දේ ඈඩ් වෙනවා වගේ පෙනෙන. තේරෙනවනේ? ඒ වගේ මේ ඇස් ඉදිරි පිටුට පෙනෙන මේ පෙනෙන්න හරියට හොද්දට උගලින් මම තබා ගන්න. වතුරකට වැටෙන ඡායාවයි ඇහැට උගලන්ට පෙනෙන මේ වර්ණ සටහනයි අතර කිසිදු වෙනසක් නැහැ. සමානවම ඒ ඡායා රූපයේ තුල ජීවිතයක් සත්‍ය පුද්ගලෙක් ඉන්නවද? ඉන්න පුළුවන්. එහෙම. ඒ වගේ මේ පෙනෙන වර්ණ සටහන තුල ජීවිතයක් සත්‍ය පුද්ගලෙක් නැහැ. මේ පෙනෙන වස්තුව පෙනෙන දේ කවදාවත් ඔසවල ගන්න බෑ. මේ පෙනෙන දේ කවදාවත් අල්ලන්න බෑ. පෙනෙන දේ අල්ලන්න අපි අත දැම්මොත් අත ගිහිල්ලා වතුර හැපෙනවා මිසක පෙනෙන දේ අහුවෙන්නේ නෑනේ. ඒ වගේ මේ පෙනෙන දේ ඇල්ලුවොත් මෙහෙම කළා අත ගිහිල්ලා මහ භූතයක් හැපෙනවා මිසක පෙනෙන දේ අහුවෙන්නේ නෑ. එතකොට වතුරකට වැටලා තියෙන ඡායාව යම් බදුද ඇහැට පෙනෙන හැම රූපෙම නිම්ම එකයි. එබඳු මට්ටමේ රූපයක්මයි තියෙන්නේ. කිසිම දවසක පෙනෙන දේ උසවලා ගන්න බෑ. පෙනෙන දේකක පෙනීමෙන් තොර දිත්තේ දිත්තමත් දැකීම දැකීමක් හමනවමයි. ඒක එහා කිසිදු බඳුනක් කරන්න බෑ. තේරුණාද? එතකොට දැන් ඔක තමයි රූපයේ පිළිබඳ පවතින සැබෑම සත්‍ය. ඇහැට පෙනෙන රූපය මෙසේ අපි කලේ උබ්බඳු රූපයේ පෙනෙන ඇහැ ඇත්ත කිය සත්‍ය කළා. උබ්බඳු සත්‍ය ස්වභාවයෙන් යුක්ත ඇහෙන් දකින රූපය ඇත්ත තමයි ඔය. එතකොට ඔගොල්ලෝ භාවනා කරන්න මොකටද? මම මුලින්දම මතක් කළා භාවනා කරන්න ඇති. ප්‍රාතුමොක් සම්රසීලෙන් සංවරව ආචාර ගෝචරයෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වර්ධට බය දක්වන ශික්ෂාවන්ගෙන හිටිනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. භෝජනයේ පමණ දැනගෙන ඇති කරගන්නවා. නිදිදුරු කිරීමෙන් යුක්ත වෙනවා. හැම කටයුත්තක්ම සිහියෙන් කරනවා. සිහියෙන් කළා එක තැනක ඉඳගෙන ඉන්නකොට මනසේ උපදින උපදින විතර්කයන් රාග ද්වේෂ වශයෙන් පුපිත නොකොට උපදින උපදින විදර්ශන ආරමුණු විදර්ශනා කරන මේ විදිහට කරනකොට හිත සමාධි වෙනවා. සමාධිගත මනසකට මෙන්න මේ කියන ඇත්ත තේරෙනවා. ඇත්ත තේරෙනවා. ඒිට මෙහා ඕගලන්ට පෙනෙන දේ අල්ලන්න බෑ කියලා කිව්වොත් ඕගොල්ලෝ කවුරුත් කවදාවත් පිළිගන්නේ නෑ මේ මට්ටමේදී. ඇයි මේ ඇල්ලිය පෙනෙන එක නෙමෙයිද කියන ප්‍රශ්නේ එන්නේ. පෙනෙන දේ කවදාවත් ඔසවල ගන්න බෑ කිව්වහම ඇයි මේ ගත්තේ කියලා ඕනම් පෙන්න. එතකොට ඒ නිසා මේක අතක් කවචරයි කියන තර්කයකට හසු වෙන්නේ නෑ. තර්කයකින් පෙන්වන්න පුළුවන් සත්‍යයක් නෙමෙයි. ඒ නිසා සත්‍ය අවබෝධයක් මේ කරන්න හදන නිවන් දකිනවා කියලා ඔගොල්ලෝ රූපේ පිරිසිඳ දැකපු දවසට මේ රූපේ තියෙන ගමදරු මේ රූපේ ඇහෙන් දැකලා අද අම්මා දකින්න පුළුවන් තාත්තා දකින්න පුළුවන් අයියා අක්කා දුව පුතා රන් රිදි මුතුමණි ගෙවල් දරෝල් යාන වාහන ඉදකඩන් අද දකින්න පුළුවන් නම් රූපේ පිරිසිඳ දැකපු දවසට ඔගලන්ට ඒ සංයෝජන මානසික කොමයි වෙනවා. මේ පිරිසිදු රූපායතනේ විතරක් ඉතුරු වෙනකොට ගෙවල් ගලවන රන් රෙදි මුතු මණික් අයින් වෙනකොට එයා කාමෙන් මිදුණා කියලා. ඇහැට පෙනෙන රූපය තුල රන් රෙදි මුතු මණික් ගෙවල් දුරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් දෙමව්පිය සහෝදරයෝ දකින්න පුළුවන් තාක් එයා කාමවිතයි. මොකද නේතේ යානි චිත්‍රානි ලෝකේ නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර කාමේ නෙවේ, මේක චිත්‍රයක් විතරයි. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ, පුරුෂයා තුල උපදින සංකල්පය වශයෙන් රාග වශයෙන් උපදින කල්පනාවයි කාම කියලා කියන්නේ. ඇස් ඉදිරිපිටට එන්නේ චිත්‍රයක් විතරයි, වර්ණ සටහනක් විතරයි. ඒ වර්ණ සටහන පිරිසිඳ නොදැන්නාකම නිසා ශනිකව අපේ මනසේ ආශ්‍රව යෙදිලා මේ තියෙන්නේ. තව පුද්ගලයෝ ඉන්නවා, තව අය ඉන්නවා, තව දේවල් තියෙනවා කියලා අපේ මනසේ කෙලෙස් යෙදිලා තියෙන කාම යෙදිලා තියෙනවා. ඒ කාම සහගත උපාදාන කෙලෙසේ මේ වස්තුව දිහා බැලුවහම අපිට වස්තුවේ බදු විදියටයි පේන්නේ. එතකොට මේ රූපායතනේ පෙන්වන්නේ සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටියම. ඊට පස්සේ අපි භාවනා කරන්නේ වෙන මොකකටවත් නෙමෙයි. හිත වඩනකොට සැහැල්ලුවක් ඇති වෙන්න, සතුටක් ඇති වෙන්න, හිතේ සමාධියක් ඇති කරගන්න, රෑ දවල් එක විදිහටම පෙනෙන ආලෝකයක් ඇති කරගන්න, එහෙම නැතිනම් කිසිම අරමුණක ශුන්‍යතාවයක් ඇති කරගන්න, එහෙම නෙවෙයි. එහෙම තිබුණත් වැඩකුත් නෑ. නීවරණ ධර්ම දුරු කරගත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මා දිට්ඨි නිවැරදි දැකීම කියලා. මොකේද? රූපේ, වේදනාව, සංඥාව, සංඛාරේ, විඥානේ. දුක පිරිසිඳ දකින්නේයි කියලා පෙන්වනගේ දුක පිරිසිඳ දකින්නයි මේ අර්ථය. එතකොට අද අපි රූපේ අපිට දුකක් නම් දුක්ඛ රූපය ඔයගොල්ලෝ පිරිසිඳ දැකපු දවසට, රූපේ පිරිසිඳ දකින දවසට ඇහෙන් දකින්න පුළුවන් රූප ආයතනය මෙන්න මේ පමණට ඔයගලගේ නුවණ එන්න ඕනේ. යම් කිසි කෙනෙකුට මේ පොතේ දෙන්නලා තියෙන මට්ටම තමයි ඔයගලන්ට මින්නේ. යමකට තුලාවක් තියෙනවනේ, මින්නක් තියෙනවනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සරියුත් මුගලන් දෙනම තුලාවක් කියලා. තුලාවක් කියන්නේ මලින්න මින්නක්. කවුරු හරි දරුවෙක් මහාන වෙනවා නම් ඒ අම්මට තාත්තට මයින්න මින්මක් යන්නේ, මගේ පුතා සරියුත්හාමුදුරු වගේ වෙනවා නම්, මගේ පුතා මුගලන්හාමුදුරු වගේ වෙනවා නම් කියලා මයින්න තුලාවක් කියන මින්ම. ඒ වගේ ඔගලන්ට මේ ඇහැගෙන තුලාවක් මින්ම බුදුරජාණන් යම් දවසක ඇහැගෙන නිවැරදි මොකළු දකිනවා නම් ඕගොල්ලන්ට දකින්න පුළුවන් නම් ඇහැ කියන එක අනිදස්සනයි, සප්පටිගයි, අවිද්‍යා කර්ම තමයි ආහාරයෙන් හැදෙන එකක්, පෙර නොතිබී මහටගෙන තුරු නැති වෙන එකක් කියලා අන්න ඔහුගේ ඇහැ පිටක දකින. ඒ වගේම ඇහැට පෙනුණු රූප ආයතනය කියලා කියන්නේ මොකද්ද? නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට හෝ රවුම් හතර සටක් කොළොස් ආකාර හෝ දිග හෝ මහත හෝ මුටි හෝ කියලා අපි විවහාර කරමු. මේ වස්තු දිග හෝ රවුම් හෝ මහත නෙවෙයි, අපිට එක එක පෙනෙන ආකාරයක් කියන්නේ වර්ණ සටහන කියලා. අපිට පෙනෙන එක එක හැඩතල වලට පෙනෙන වර්ණ සටහන් මාත්‍රයක් තියෙනවා නම් ඔගලන්ට ඇහැට පෙනෙන රූපය කියන්නේ වර්ණ සටහන් මාත්‍රයක් නේද? ඒක අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හැදිලා තියෙන්නේ නේද? මේ පෙනෙන රූපය දකින්න පෙර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙනව නෙමේ. අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් නේද? ඒක සමුදාගතව පහළ වෙච්ච එකක් නේද? අන්තවන්ත මේක අන්තයක් නේද කියලා ඔගලන්ට රූපය ගැන දකින්න පුළුවන්කම තියෙනවා නම් අන්න එදාට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට රූපය කියනකොට මින්ම තියාගන්න ඇහැට පෙනෙන රූප ආයතනයක ඇත්ත එකයි. ඔගොල්ලෝ මෙතන ඉඳලා අම්මලා රූපය ගැන හොඳට තේරුණාම මෙතන ඉඳලා බාහිර අම්මා තාත්තා අයියා අක්කා සිහි කරනකොට ඔගලස්ටම යම් දවසක තියෙන ලැජ්ජ හිතේ අපි අපේ මනසින් ප්‍රපංච උපද්ද ඉන්නවා නේද කියලා. ඇයි ඒ ඇස් ඉදිරි පිටේ වර්ණ සටහන් මාත්‍රයක් ආපු තැනක ඒ වර්ණ සටහන හිතට අරගෙන හිතෙන් ඒක පුද්ගලයේ කෙනෙක් කියන හැඟීම ඇති කරගෙන ඒකම පුන පුනා අපි මනසින් අරමුණු කර කර නේද ඉන්නේ කියලා ඔයාලට තේරෙයි. මේ පිටේ කෙනා අම්මා තාත්තා අයියා හෝ නැත්තම් අපි මෙතෙන්ද සිහි කරන වස්තුව බලන්න කියලා කියත් කවදාවත් අපිට මෙහෙම වස්තු බලන්න බෑ. ඒ ගියත් ඇස් ඉදිරි පිට වර්ණ සටහන් මාත්‍රයක්ම පෙනෙන්නේ නේද කියලා මොනක් කියනවා. මේක හරියට මෙව කළාම හැම වෙලාවෙම නිවන කියලා කියන්නේ මොකද්ද? අනුත්පාද ස්වභාවය, නොහට ගන්න ස්වභාවය. ඕගොල්ලන්ට කාමය කියන එක නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් කාමය කියන කෝකලගේ මනස උපදින්නේ නැති ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට කියන්නේ ආගාමී අනාගාමී නැවතෙන්නේ. ඇයි මෙහෙ ඉඳන් ඕගොල්ලන්ට බාහිර අම්මා තාත්තා ගෙවල් දොරවල් හිතෙන් සිහි කරන්නත් බැහැ. ඇයි සිහි කරනකොට තෝයා දන්නවා මෙහෙම දේවල් කවදාවත් කොහොමවත් තිබුණේ අම්මා වූ තාත්තා අයියා අක්කා වූ අතු තිබුණේ නැහැ. ඇත් ඉදිරි පිටට ආව නම් ආවේ වර්ණ සතහනක්මයි. අතීත අනාගත වර්තමානයේදී දැන් ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සතහන් මාත්‍රයක්මයි. අනාගතයේ බලන්න කියලා ගියොත් ඇස් ඉදිරි පිටට වර්ණ සතහන් මාත්‍රයක්මයි එන්නේ. එදාටත් අවිද්‍යාව වර්ණ සටහන් මාත්‍රයක් අවිද්‍යා කර්මයෙන් හටගත් එකක් කියන නුවණ නැති වුණොත් අපි තුල ආශ්‍රවයේ දෙයි නේද? මේ අම්මා තාත්තා දුව පුතා කියන ගති ටික අපි තුල යෙදෙයි නේද කියලා හැමදාම එයා දන්නවා. ලෝකයේ කියන එක ශුන්‍යතාවයක හදුවහත් වෙන තමන් තුල ලෝකයේ ඉපදිච්ච බව තේරෙනවා. බාහිර ශුන්‍යතාවයක් හසුවේ තමන් තුලයි ලෝකයේ තිබුණේ කියන කාරණාව තේරෙනවා. මේ හිස් බව කියලා කියන්නේ අරමුණු මොකුත් නැති සද්ද නැතු කිසිම දෙයක් නැති සමාධියකට නෙවෙයි. ලෝකය ඇහින් දැකලා රන්රිදී මුතුමැණික් වලින් සතුටු වෙන ඒ අරමුණේම රන්රිදී මුතුමැණික් වලින් ශුන්‍යතාවය ඥාන දකින්නවා. ඒ අරමුණේම මේ ඥාන මෙඥාන දර්ශනය තියෙනවා. ඒකයි අකෝප්පය කියන්නේ ඇහෙන් බැලුවත් ඇහෙන් නොබැලුවත් එයාගේ නුවණ වෙනස් වෙන්නේ නැහැ. මොකද සම්මාදිට්ඨි මේ මේ එයා නිවැරදිව දකිනවා. රූපේ ඇත්ත, රූපේ ඇත්ත ආකාරයෙන්ම දකිනවා. සත්‍ය අවබෝධයක් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට යම් දවසකදී කවදාවත්ම ඔය ඇහැ අරගෙන ගිහිල්ලා රන් රිදි මුතු මැණි ගෙවල් දුරවල් බලන්න බැරි දවසක් ආවොත් මේ හිතෙන් බාහිර ගෙවල් දුරවල් රන් රිදි මුතු මැණි සිහි කරන්න බැරි දවසක් ආවොත් ශුන්‍යෝගාර්ථ කියනවා. ඔය ඇහින් ගෙවල් දුරවල් යා රන් රිදි මුතු මැණි බලන්න බැරි දවසක් ආවොත් නාගං කියනවා. ඔගලන්ට කාමය කියන එක නූපදින ස්වභාවයකට පත් කරන්න පුළුවන් හිත වඩවඩ සීලයක පිටුල සමතකම තහනම් හිත වඩවඩ රූපේ ඇත්ත නුවණින් ටික 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 මෙනෙහි කරගන්නකොට ඔගොල්ලෝ එකතැනක ඉඳගෙන සීල සමාධි ප්‍රඥා කියලා හිත වඩන්නකොට වඩන්න නුවණ එන්නෝනේ ස්පර්ශ ආයතන හයටයි. ස්පර්ශ ආයතන හය අනුත්පාද භවතයි නුවණ එන්නෝනේ වැඩෙන්නේ. එකතැනක ඉඳගෙන හිත වඩන්න වඩන්න ඕගොල්ලන්ට නුවණ ආවේ ඇහැගෙන රූපේ ගැනයි. ඇහි ඇත්තයි ඇහැටගෙන රූපේ ඇත්තයි තමයි ටික ටික සාක්ෂාත් වෙන්නේ. ඇහි රූපේ යථාභූත ස්වභාවය තමයි නුවණින් දකින. ආපෝ සීලයක පිහිටලා සමතකම තහනකින් හිත වඩමින් උපදින උපදින ආරමුණු මනෝ සම්පස්සයකින් හටගෙන නැති වෙනවා කියලා විදර්ශනා කර කර රාග දේශ වශයෙන් ඇලෙන්නුනේදී මේ විදර්ශනා කරමින් සීල සමාධි ප්‍රඥා වඩන්න වඩන්න ඔගලන්ට ස්පර්ශ ආයතන හය හොඳට පැහැදිලි වෙන්නට ඕනේ, ප්‍රකට වෙන්නට ඕනේ. ස්පර්ශ ආයතන හයේදී පැහැදිලි වෙන්න ඕනේ, ප්‍රකට වෙන්න ඕනේ කොහොමද? මෙන්න මේ ධර්මයේ පෙන්නලා තියෙන ක්‍රම ටිකට මම උගන්වපු විදියට නෙමෙයි, තව කවුරුත් උගන්වපු විදියට නෙමෙයි, ධර්මයේ තියෙන විදියට. ඇහැගෙන එදා බුදුහාමුදුරුවෝ පෙන්නපු කාරණා ටිකක් තිබුණා, ඒ ටික ඕගොල්ලන්ට කිසිම සැකයක් නැතුව පැහැදිලි වෙනවා. ඇහැටගෙන රූප ආයතනය ගැන මම දැන් කියවනේ, ඕගොල්ලන්ට හිත වඩනකොට හොඳට පැහැදිලි වෙන්න ඕන. අන්තිමට ඕගොල්ලන්ට භාවනා කළ ඉවරනොත් මෝඩකම නැති වෙලා තියෙනවා, විද්‍යාව පහළ වෙලා තියෙනවා. මොකද විරුගේ වතුර බොන්න දුවන සතත් ඉදිරියෙන් පේන දේ ගන්න අත දාන අපිත් අතර වෙනසක් නැහැ කියලා අද ඔයගොල්ලෝ දන්නේ නැති ඇති. අපි එච්චර මෝඩයි. කැඩපතට වැටෙන ඡායාවට බුරන තිරසගත සතත් ඉදිරියෙන් පේන දේට බයින ගහන අපිත් අතර වෙනසක් නැහැ. අවිද්‍යාව කියන තැනට සමානයි. ඔක්කොම එකම තැනයි. මේක චිත්‍රයක් වුණොත් බිත්තියක ගහලා තියෙන මේ හැඩයම ඒ චිත්‍රයේ ඇතුළේ පොත් පෙනේ, කෝප්ප පෙනේ, මේස පෙනේ, හාමුදුරුවරු පෙනේ, ඔයගොල්ලන්ගේ අදහස් පහළ වෙයි. නමුත් ඔයගොල්ලෝ දන්නවා චිත්‍රයක් කියලා ඔයගොල්ලෝ චිත්‍රය ඇතුළේ තියෙන දේ ගන්න අත දානවද? ඒ වගේ යම් දවසකදී මේ දේවල් පෙනේ. ඒ වුණාට මේක ගන්න බැයි චිත්‍රයක් වෙන මට්ටම ඔයගොල්ලන්ට හිතියෝ. එදාට ඇස් දිවි පිටට එන රූපෙන් ඉලවෙන්නවත් කෙනෙක් රහත් උනා කියලා කියන්න තියෙන සාක්ෂිය තමයි ධර්මයේ පෙන්නන මොකද්ද? හුලඟට මහවිශාල ගල් පර්වතයක් ඉලවෙන්නේ නැහැ වගේ, මහා නිරු පර්වතය හුලමින් හොල්ලන්න බැහැ වගේ, රහත්තුගේ රහතන් වහන්සේලගේ හිත රූප ආයතනය හොලවන්න බැහැ. තෙනෙන රූපය අරබයා රාග වශයෙන් ඇලෙන්නෙත් නෑ, ත්‍විෂ වශයෙන් ගැටෙන්නෙත් නෑ, එතකොට උපේක්ෂාව මෝහයක් නෑ. රාගයේ වශයෙන් ද්වේෂ වශයෙන් උපේක්ෂාව වශයෙන් නොගිය උපේක්ෂාවකින් යුක්තයි. ඒ මොකද ඇහැට පෙනෙන රූප ආයතනය ගැන ඇත්ත ඇති හැටි එච්චරට දන්නා නෝනක් කියන නිසා. ඒ නිසා ඇහැට පෙනෙන රූප ආයතනයේ ඇත්ත දකින්න ඕගොල්ලෝ භවනා කරන්නේ. තාපත් එක තම දුක පිළිසින්ද දකින්න. ඇහැ කියනක දුක, රූපේ කියනක දුක. ඇහැ පිළිසින්ද දකින්න, රූපේ පිළිසින්ද දකින්න. දකිනකොට සමුදියේ දුරුවේ. කාමාශ්‍රව, භවආශ්‍රව, දුක්ඛාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව දුරු වෙයි. ආශ්‍රව දුරු වුණාම ජාති ඉවරයි, ඉපදීම ඉවරයි, කලියුත්ත කළා, ආශ්‍රව ධර්මයන් ක්ෂය වුණා කියන නුවණ පහළ වෙනවා. එතකොට ඒ තැන කෙලවර කරගෙන තමයි මේ බ්‍රහ්මචර්යාව පවතින්නේ. ඉතින් අද අපි ඉගෙන ගන්න ඕනේ මේ රූපේ ගැන. ඉගෙන ගත්තාම, ඉගෙන ගත්තට දැනගත්තට රූප ආයතනය ගැන තාම තේින්නේ නැහැ, දකින්නේ නැහැ. නොපෙනෙන නොදකින්න දේ පෙනෙන්න දකින්න ඉස්සෙල්ලාම යන ටිකද කියනවා අනඤ්ඤාත අඤ්ඤස්සාමි තින්දි කියලා. නොදන්නා දේ දැනගන්න යන පළවෙනිම ගමන. යම් දවසක් තියෙන ඕගොල්ලන්ට එක මොහොතකට හරි ඇත්තටම හැට පෙනෙන දේ කවදාවත් අල්ලන්න බෑ නේද? තියෙන දේ උසුලා ගන්න බෑ නේද කියලා ඕගොල්ලන්ට මේ පෙන්වන දර්ශනය පැහැදිලි වෙන දවසක් එනවාමයි. හැබැයි ආශ්‍රව නිසා අමතක වෙලා ආපහු වැහෙනවා. මේ ගන්න කටයුතු කරන නමුත් සිහි කළොත් යාර චුට්ටක්වත් සැකයක් නෑමයි හැට පෙනෙන රූප මිසක් ඉතිහාවක් නෑ කියලා. කොහොම ගිහිල්ලා රූපේ කොච්චර පැහැදිලිද කියනවා නම් කාමයේ නොවිපදින මට්ටමටම යන්න පුළුවන්. ඊට පස්සේ තවත් හිත සමාධි වෙනකොට අද අපි රූපයයි කියලා හම් වෙන ටික චිත්ත ස්පර්ශය උපන්න සංඥාවකිනුයි අපි ගණිනු කරන්නේ කියන මට්ටමට එනකම් ඒ. එතකොට රූපය කියන එකත් අතහැරෙනවා. නමුත් චිත්ත දුරය ආයුතු නැහැ. මේ ටික යනකොට ඔගොල්ලන්ට ඉදිරියට නොනේ. නමුත් රූපායතනයේ මින්ම ඕකයි. රූපායතනයේ ඔය ඇත්ත දැනගත යුත්තේ මොකටද? ජීවන කෙලවර කොටයි. ආශ්‍රව ධර්මයන්ගේ විදීමට කෙලෙසුන්ගේ විදීමටයි. තණ්හාවෙන් නැති කිරීම නුවණයි කියන්නේ එකතැනක ඉඳලා සිහි කළ කැමති කළ යන්න එකදු රූපයක්වත් ඕගලන්න නැති වෙනවා. මේ රූපය ඇත්ත දැනගත්තට තාම බෑ, තාම ඕගලන්ට යන්න පුළුවන්. සීලයක පිළිතුර සමත කමතානකින් හිත වඩමින් නීවරණ ධර්ම දුරු කරන්නට වෙහෙසෙන මනස වෙහෙති වෙහෙති මේ කාරණා මේ පෙන්වන ආකාර රූපාචර දිහා බලන්න. බලනකොට ඔබලන්ට නුවණක් ආවොත් යම් දවසකදී බාහිර රූප එකක්වත් සිහි කළ යන්න බෑ කියලා. මොන තණ්හාව නැහැ. කාම තණ්හාව නැතිව. හරිද? එක රූපය. එතකොට ඒ රූප ආයතනයටත් හතර ආකාරයකින්ම පෙන්නනවා. ඒ රූප ආයතනය පෙන්නලා ඒ රූප ආයතනයට අනිදස්සන සප්පටිග ඇහි ගැටුණනම් හෝ ඇහෙන් දකිනම් හෝ මේ ඒ රූපේ ඇහි ගැටුණනම් හෝ ඇහෙන් මේ රූපේ දැක්කනම් හෝ මේ රූපේ ඇහි ගැටුණනම් හෝ ඒ ඇහි මේ රූපේ ගැටුණනම් හෝ කියලා ඒ ඇහි මේ රූපේ මුල් කරගෙන ස්පර්ශ වේදනා සංඥා කියන ධර්ම උපද්දවනම් හෝ කියලා මේ කාරණා හතර ආකාරයකම පෙන්නනවා. එහෙම තහවුරු කරන්නේ අර අපි ගාව තිබුණු දෙපැත්තට තිබුණු විපල්ලාසය අයින් කරන්න. අපි ගාව තිබුණු දෙපැත්තට තිබුණු විපල්ලාසය අයින් කරන්න කියලා කියන්නේ මොකද්ද? ඇහෙන් රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගඳ සුවඳ ලබන දැනගන්න පුළුවන්, රස විඳපෙකක් දැනගන්න පුළුවන්, කායික ගැටුමක් දැනගන්න පුළුවන් කියලා ඇහැ මුල් කාරණාව කරගෙන ප්‍රපංච ටික බාහිර ආයතන පහට විහිදිලා බාහිර ආයතන පහම ඇසුරු කරගෙන ඇහැට විහිදිලා ඒ කියන්නේ පෙනෙන දේ, ඇහෙන දේ, ගඳ සුවඳ දැනෙන දේ, රස විඳින දේ, ස්පර්ශ කරන දේ බලන්න පුළුවන්. ඒක නැති වෙද්දී ඇහැට පෙවුනේ මේ රූපයයි මේ රූපේ ගැටෙන්නේ මේ ඇහැටයි කියලා හොඳට තහවුරු කරනවා. හරිද? තහවුරු කළා එබඳු ඇහැට ගැටෙන ඇහි ලක්ෂණය මේකයි, එබඳු ගැටෙන රූපේ ලක්ෂණය මේකයි. ඒ ඇහැ හැදුනේ මෙහෙමයි, ඒ රූපේ හැදුනේ මෙහෙමයි කියලා සත්‍ය තහවුරු කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ දුක පිළිසඳක් ඉන්න කියලා ඔයගලන්ට අමුතුවෙන් ඉතුරුවක් නැහැ. කරන්න තියෙන ටික ඔක්කොම කළා කියලා යංගුව පිටුවේ සත්තාරා කරණීය ශාවකානම් හිතේචිනු ශාවකානම් අනුකම්පකේන කතං උතම්මය ඒතන බික්කවේ රුක්ක මූලාන ඒතන සඤ්ඤාදාරං ජහයති බික්කවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරණෝ අහුවත් කියලා බුදු ජානස දේශනා කරනවා. මහණෙනි ශ්‍රාවකයන් කෙරේ හිතේසි වූ ශ්‍රාවකයන් අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් යමක් කටයුතු නම් ඒ සියල්ල මම නුඹට කළා තියෙනවා. මහණෙනි ඒ නිසා මේ හිස් ගෙවල් තින ගස් මුල් තින අප්‍රමාදීව ධ්‍යාන වඩන්න ප්‍රමාද වෙන්නපා, ප්‍රමාද වෙලා පසුව විපලිසර වෙන්නපා. මේ තොපට අපගේ අනුශාසනාවයි කියලා බුදුදන්නස් දේශනා කරනවා. ඒ නිසා ශාස්ත්‍රඥ මහන්සිය නම කෙටිද සාධිකුට කරන්න පුළුවන් හැම දෙයක්ම අපිට කළා දීලා තියෙනවා. ආයේ අමුතින් දහම් හොය හොයා යන්න ඕනේ නැහැ. දැක්ක යුතු සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක හොඳට. ඊට පස්සේ ඔන්න දැන් රූප ආයතන. එතනදී ඊට පස්සේ කතමන්තන් රූපං උපාදා කියන එකේ උපාදාය රූපවල බාහිර උපාදා රූප හතරක් තියෙනවා. ඖදාරික ඒ රූප හතරේ දෙවෙනි එක තමයි පස්සද්ද ආයතනේ. යෝ සද්දු චතුර්ණ මහ භූතනං උපාදාය අදිදස්සනෝ සප්පටිගෝ. එතකොට යම් සද්දයක් තියෙනවා නම් අනිදස්සන සප්පටිග, ඒ සද්දේ කියන්නේ මොකද්ද කියලා අහනවා. සද්දේ යම් සද්දයක් සතර මහා ධාතුන් නිසා උපන් අනිදස්සනෝ සප්පටිග. සද්දේ කියන්නේ කවදා තේරෙන්නේ? සද්දේ කියන එක අනිදස්සනනේ කියන්නේ. අනිදස්සන සප්පටිග වූ සද්දයක් තියෙන මොනවද ඒ සද්ද? බෙර සද්ද, මිනි බෙර හඳ, සග්ගෙඩි හඳ, පනාදර හඳ, එතකොට හී හඳ, ගැයුම් හඳ, එතකොට කස්තල් හඳ, අත්පොල සම්බිඳ හඳ, සත්වයන්ගේ හඳ, එතකොට ධාතු හඳ, නැටුම් හඳ, සුලං හඳ, දිය හඳ, මිනිස් හඳ, නොමිනිස් හඳ කියලා මේ වගේ එක 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 විදිය ශබ්ද තියෙනවනේ අපි හඳුනන. එතකොට අන්නේ ශබ්ද ගත්තා. මේ ශබ්ද රූපේ තමයි ශබ්ද රූපේ කියලා කියන්නේ. එතකොට ඒ ශබ්ද රූපය මිසක කනට ගැටෙන්නේ, කන ඒ ශබ්දයේ මිසක ගැටෙන්නේ කිසිම වෙලාවක ශබ්ද අනිත් ආයතන වලට ඇහැට, නාසයට, දිවට, ශරීරයට ශබ්ද ගැටෙන්නේ නැහැ. කන රූප, ගන්ධ, රස, ස්පර්ශයන්ට ගැටෙන්නේ නැහැ. කන ගැටෙන්නේ ශබ්දයටමයි, ශබ්දයේ ගැටෙන්නේ. එතකොට ඒකෙදිත් ශබ්ද නානත්වය පෙන්වන්නයි අස්සහඬ, බෙරහඬ, රතහඬ, මිනිස්හඬ, නොමිනිස්හඬ කියලා පෙන්වන්නේ හඬ හඳුනා ගන්න ප්‍රඥප්තියකි. නමුත් හඬ කියන එක සංඥා මාත්‍රයක්කින් විතරයි දත යුත්තේ. හඬ පෙන්නන්ද ශබ්ද සංඥාව පෙන්නන්න ගත්ත ප්‍රඥප්තිය අයින් කළා ශබ්දය දත යුතු. ඒ කිව්වේ දැන් පොඩිම දරුවෙකුටත් ඔය හඬවල් ඇහුනොත් හඬවල් වල මේ හඬට වඩා මේ හඬ වෙනස්, ඒ හඬට වඩා ඒ හඬ වෙනස් කියලා ශබ්ද නාමත්වයක් පේන්න දැනෙනව නේද? නමුත් ඒ පොඩි දරුවාට මේක බෙර හඬ, මේක සග හග්ගෙඩි හඬ, මේක මනුස්ස හඬ, මේක රත ශබ්ද කියලා විස්තර එනවද? ඒ වගේ ඒ ප්‍රඥාප්තිය ශබ්ද සංඥාව හඳුනගන්න ගත්ත විවහාරයේ ප්‍රඥාප්තිය කියන්නේ මනුස්ස හඬ, අමනුස්ස හඬ, රත ශබ්දේ, බෙර ශබ්දේ කියලා බෙර, මනුස්ස, රත කියන ඒවා ප්‍රඥප්ති. සංඥාව ආරම්භය ගත්ත විවහාරය. මේ විවහාරයේ අතහැරලා දත යුතුයි ශබ්ද සංඥාව. තේරෙන්නේ? එතකොට මේ ශබ්දය කියන එක කිසිදු පහසතහනකින්, හැඳිනීමකින්, හැඩයකින් තොරව ශබ්ද නානත්වයක් දැනෙන කම විතරයි, දැනෙන කම විතරයි ශබ්දයට අයිති. ශබ්ද රූපය කියලා කිව්වහම ශබ්ද රූප මාත්‍රයකදී අපි කවුරුවත් ඒක දන්නේවත් නැහැ. හැම වෙලාවෙම අපිට දන්න මට්ටමට එනකොට එක්ක ප්‍රපංච එකතු වෙලා, එක්ක නෝන එකතු වෙලායි ශබ්දය කියන එක දැනගන්න වෙන්නේ. ඒ කිව්වේ නොදන්න භාෂාවක් කතා කරන ජපන් හරි කොරියන් හරි වෙන කුමන හෝ කෙනෙක් ඇවිල්ලා මෙතනදී මොනවා හරි දෙයක් කියාගෙන 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 ගියොත් ඔයගලන්ට සද්දේ ඇහෙනවද නැද්ද? අද මේ ඇහෙන සද්දේ, ඒ සද්දේ ශබ්ද රූපයේ වෙනස, කිසිම වෙනසක් නැහැ කියලා දැනගන්න. වෙනස සමානමයි. නමුත් ඒ භාෂාවෙන් සමහර විට ඕගොල්ලන්ට අසභ්‍ය විදිහට වැඩගෙන වැඩගෙන යනවා ඇතිය. නමුත් ඕගොල්ලන්ට හිතේට රිදෙනවද? මේ අසභ්‍යයක්ින් දැන්න කියලා ඕගොල්ලන්ට තේරෙනවද? සද්දේ නිසා බැනුම් අහනවා නම් ඇයි ඕගොල්ලන්ට රිදුනේ නැත්තේ? එහෙනම් සම්ම සද්දේ අහුනමනේ නේද? සද්දයක්. හොඳයි, සමහරට ඕගොල්ලන්ට ගොඩක් ප්‍රශංසා කරනවා ඇති මේ භාෂාවේ මේ කෙනා. ඕගොල්ලන්ට හරි ආනන්දරය සතුටක් එනවා. ඇයි? මේ සද්දය අරගෙන සද්දේ කනට වැටෙනකොට ඒකට ප්‍රතිචාර දක්වන්න තමන් තුල ගතු මුකුත් නැහැ. නේද? එතකොට හැමදාම ශබ්ද රූපේ ඇත්තෝ. බුදුරජාණන්සේ සද්දායතනය කියලා කිව්වේ ශබ්ද රූපේ කියලා කිව්වේ. කනට එන්නේ ඇහෙන්නේ එහෙම සද්දයක්මයි. එහෙම සද්ද සංඥාවක් එනකොට ඒ සද්දය ආරම්භය සද්ද සංඥාව ආරම්භය අපි එක එක ආකාරයේ විවහාරයක් ඇති කරගන්නවා. එක එක ආකාරයේ ප්‍රඥාප්තිය ඇති කරගන්නවා. ඒ අපි ඇති කරගත්ත විවහාරයන් සංඥාව ආරම්භය අපි ඇති කරගත්ත කල්පනාවන් තමයි අපිට විඥාණයට උපකාර වෙන්නේ, අපේ ජනමට උපකාර වෙන්නේ. කොනෝකෙදි තමයි ධර්මයේදී හොඳට පෙන්වන සිද්ධියක් තියෙනවා. විඥානයේ පස්ස සම්පයුක්තයි, වේදනාව පස්ස සම්පයුක්තයි, සංඥාව පස්ස සම්පයුක්තයි, සංකාරයේ චිත්ත සම්පයුක්තයි. ස්පර්ශ නිසා හටගන්න සංකාරේ කවදාවත් ස්පර්ශය හා ඉදින නැහැ. චිත්තය හා ඉදිනවා. එක කිව්වේ මම ඔයගලට තෝරලා දෙන්නම්. දැන් මං කිව්වොත් පොල් කියලා ඔයගලට කාටවත් තේරෙනවනේ. ඒ කියන්නේ මේ ශබ්ද සංඥාවක් එක්කම ශබ්ද රූපයේ කනට ගැටෙනකොටම ඕකුල්ලකාව ඊට අනුරූපී චිත්තජ රූපයක් මවා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම චිත්තජ රූපයක් මවා ගත්තාම තමයි ඔයගලන්ට මේ භාෂාව තේරෙනවා කියලා කියන්නේ. අපි සිංහල භාෂාව කියලා කියන්නේ මේ වචන ශබ්ද මේ රූපවල නානත්වයක් වගේම ශබ්දවල නානත්වයක් තියෙනවා. ඒ ශබ්ද සංඥාවෙන් සංඥාව අපි විවහාර කරලා තියෙනවා. සංඥාවෙන් සංඥා දැන් මේ ඇහැට පෙනෙන රූප සතහනෙන් සතහන අපි විස්තර ඇතුල් කරලා තියෙනවා කියන්නේ. එහෙනම් මේ කෝපක මේක දුරපතනිය පොත එකකින් එකට පුළුවන්. ඒ වගේ සද්දෙන් සද්දේ මේ හිත කොච්චර දක්ෂද කියලා බලන්න සද්දෙන් සද්දේ විස්තර ඇතුල් කරලා තියෙනවා. ඒ නිසායි මේ ඇහෙන වචනයක් ගානෙම ඔයගලන්ට තේරෙන්නේ වචනයක් ගානෙම මැවෙන්නේ චිත්ත රූප තියෙනවා. පාර කියලා කියනකොටම ඔයගොල්ලෝ තංගල දන්නව මනස ඇදිලා තියෙනවා. පොල් කියලා කියනකොටම ශනිකව ඔයගොල්ලන්ගේ මනස ගෙඩියක් ඇදලා තියෙනවා. ඔක අපිට හොයාගත්ත හැකි දැන් ගිහිල්ලා කිව්වොත් පොල් ගෙඩියක් අරන් එන්න කියලා මෙච්චර බඩු මුට්ටු තියෙන තැනක හොයලා 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 හරියට හිතේ තියෙන මේ හැඩේට අනුවම මෙහෙ හොයනවා. හොයලා ඒ හැඩේ හම්බුනේ නැත්තම් නැහැ කියලා හිතන. තිබුණොත් අරගෙන එන්න. ඔච්චර බඩු තියෙන එකේ ඇයි එකම එකක් විතරක් අරගෙන ඉන්නේ? මේ වචනෙත් එක්කම ඕගලගේ මනසේ ඇදෙනවා ඇදසටහන. චිත්තජ රූපය. පොල් කියලා. ගෙඩියක් ඇදෙනවා. ඊට පස්සේ මේ හිතේ තියෙන එකට ගැළපෙන විදිහේ රූප මෙහෙ තියනවාද කියලා තමයි හොයන්නේ. හිතේ තමයි දැන්ම බලබල තමයි හොයන්නේ. මේ හිතේ තියෙන එකට ගැළපුණේ නැතිනම් නෑ පොල් නෑ කොහොමද? ගැල පුරෝ ශරික ආමේ කියන්නේ කියලා ඩග්ගල ගන්න. අරගෙන ගෙනවා. එතකොට අර භාෂාව කතා කරනක තේරුනේ නැහැ කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ඒ ඇහෙන වචනයක් ගානේ ඔගලගේ හිතේ ඇදෙන්න චිත්තජ රූප නැහැ. එතකොට ඔගලු දන්නේ. එයා චිත්තජ රූපයක් එයා භාෂාව කියන්නේ එයා ඒ ශබ්දයට චිත්තජ රූපයක් හදාගෙන තියෙනවා. එයා ඒ චිත්තජ රූපේ මනෝමය සිහි කරගෙන තමයි මේ සද්දේ පිට කරන්නේ. නමුත් ඒ සද්දයට ඒ චිත්තජ රූපේම අපේ මනසේ ඇදගන්න බැයි නම් අපි දන්නේ. එයාගේ මනසේ චිත්තජ රූපයක් ඇදගෙන පිට කරන සද්දයට අනුවම අපේ මනසෙත් ඒ චිත්තජ රූපය ඇඳ ගන්න පුළුවන් වුණොත් අන්න එයා කියන දේ අපිට තේරුණා යන ගමිට යන තේරෙනවා. කෝපය කියලා කිව්වහම දැන් මේ හැඩසටහන මගේ හිතේ තියාගෙනයි මම කෝපය කියන්නේ. මේ සත්‍ය උදව් කරගෙන මගේ හිතේ තියෙන ඔය හැඩසටහන් ටික ඕගොල්ලන්ගේ මනසේ හදාගන්න පුළුවන් වුණාම මම කියන භාෂාව තේරෙනවා. දැරි වෙලා මේ සත්‍ය උදව් කරගෙන ඕගොල්ලන්ට මේ හැඩසටහන සිහි කරගන්න බැරි වුණොත් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එතකොට ඒකෙන් මම ගත්තේ සද්ද රූපේ කියනකොට කිසිම දවසක බාහිර සද්දයකින් නින්දාවක් ලබ කිසි කෙනෙකුට අපිට බයින සද්ද නැහැ. ඔයගොල්ලෝ සද්ද රූපය ගැන හොඳට තේරෙන්න ඕනේ. නින්දා දෙන සද්ද නැහැ. ප්‍රසංසා ලැබෙන සද්ද නැහැ. එතකොට සැප දෙන සද්ද, දුක දෙන සද්ද, ওই විදිහේ සද්ද කොහෙවත් නැහැ කියන එක ඔයගොල්ලෝ තේරු ගන්න ඒකේ. තේරුණාද? එතකොට මේ සද්දය අරබයා අහවලා මට දැන්න නේද කියලා අපි ගාව චිත්තජ රූපයක් හදලා ඒක බැනුමක් බවට පරිවර්තනය කරගෙන අපි අවිද්‍යාව පත්‍ය සංකාර සද්ද රූපී ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා අහවලා මට දැන්න නේද මෙහෙම මෙහෙම කියලා දැන්න නේද කියලා මනෝමයෙන් අපි වචි සංකාර චිත්ත සංකාරයක් හදාගෙන ඊට අනුව බොට මම මෙහෙම කරන්නම් කියලා කියලා හෝ බොට මම මෙහෙම කරනවා කියලා කාය සංකාරිත හෝ දෙනවා මිසක හැම වෙලාවෙම සිටින් කියින් කිරින් කරන්නේ අපි අවිද්‍යාව පත්‍ය සංකාර කරවතුමයි. ඒකයි මේ බව දන්නා කම නිසා රහතන් වහන්සේලා සත්‍යයක් ආවට මහා විශාල ගල් පර්වතයක් හොලගෙන සැලවෙන්නේ වගේ රහත්තු සත්‍ය කම්පාවේ නැත්තේ අටලෝ දහමින් කම්පාවේ නැත්තේ ලාභ අලාභ යස ආයස නිස්සා ප්‍රසංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකක්ව දීමේ හැකියාවක් මේ සද්දෙට නැහැ. තේරුම් ගන්න කියන එක මොකද ඔයගොල්ලන්ට කවදාවත් නොදන්න භාෂාවක වචන කියන ඒ මිනිස්යාගේ සද්ද තුල ඕගලන්ට ලාභයක් අලාභයක් යසසක් ආයසක් නිද්දාවක් ප්‍රසන්නතාවක් සැපක් දුකක පණිඩියක් දෙන්න පුළුවන්කම තියෙනවද? තේරෙනවද කියන්නේ? එහෙනම් අදද සද්දේ ඇත්ත එබතුමයි. ලාභ අලාභ යස ආයස නිද්දා ප්‍රසන්නතා සැප දුක් කියන ධර්මතාට මේ සද්දේ ඇත්ත නොදන්නාකම නිසා අපේ මනසින් මට දැන්න නේද කියලා නින්දාවකුත් මට හොඳ කිව්වා කියලා ප්‍රශංසාවකුත් වාට හුවිත් එකක් ඇතුණා මට එන ලාභෙකුත් ඒ ඇහෙන ඇහෙන සද්දවලට හිතෙන්ම අපි අවිද්‍යාපත්‍ය සංකාර අවිද්‍යාව නිසා ඊට අනුව අපි හිතෙන්ම හිතලා ලාභ අලාභ යස ආයස නිසා ප්‍රශංසා හදාගන්නවා. අර මොකද අටේ මේ දුක්වේ ධම්මා ලෝක අනුපරිධාවන්ති ලෝකෝ චට්ට ධම්මය අනුපරිධාවන්ති මට මතකේ විදිහට වගේ මේ ධර්මතා අටක් තියෙනවා ලෝකය අනු දිවෙන ලෝකයද මේ ධර්මතා අට අනු දුවද ඔය ධර්මතා අට අයිති ලෝකෙට ලෝකය ඔය ධර්මතාවට අයිති මේ රූපේ ඇත්ත ඇති හැටි දැක්ක කෙනා ලෝකෙ විතරයි ලෝකෝත්තර. ඇයි මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා ලාභ අලාභ යස ආයස නිද්දා ප්‍රසංසා කියන ධර්මතා අට හදාගත්ත ලෝක ධර්මතා අට හදාගන්නේ මනසේ. ඊට පස්සේ හදාගත්ත කෙනා ඊට අනුගතයි. බුදුජානකගේ පෙන්නනෝනේ රෝහිතස සූත්‍රේ ලෝකයක් ලෝක ඇතිවීමක් නැතිවීමක් නැති කරන මඟක් බඹයක් වුණ ශරීරයෙන් පනවමි කියලානේ. ඔගලන්ට සැප දුක් විදින ලෝකයක් පැනවිය හැකිද සද්දේ? එතකොට මෙච්චර කාලයක් අපිට කවුරුවත් කියලා දුන්නේ නැහැ. අපි හිතාගෙන හිටියේ ඇත්තටම සද්දේ කියන එකෙන් අපිට තව කෙනෙකුට අපිට බයින්න පුළුවන් කියලා අපි හිතාගෙන හිටියේ. ඒ හින්දානේ අපි ආපහු කිපෙන්නේ. ඇත්තටම සද්දෙන් අපිට ප්‍රශංසාවක් ලැබෙන ප්‍රශංසා කරන්න පුළුවන් කියලා අපි හිතාගෙන හිටියේ. ඒ හින්දානේ අපිට ප්‍රශංසා කරන කෙනාට අපි කැමති වුණේ. නමුත් ධර්මයේ කෙරවලට යනකොට සම්මාදිට්ඨි රූපී ඇත්ත ඉගෙන ගන්නකොට දුක පිරසින් දක්නකොට දුක ආපු මෙච්චර කල් ලාභ අලාභ යසායස දුක ගෙනත් දුන්න රූප ටික පිරසින් දක්නකොට අපිට පේන රූපේ කියන එක ලාභ අලාභ යසායස නිසා ප්‍රසන්නකත දුක් කිසිම දෙයක් ගෙනත් දෙන්න පුළුවන් කමක් සද්දෙට නැහැ. සද්දේ කියන එක අභිනිපාත මාත්‍රයක් විතරයි. කන ඉදිරිපිටට ආපු ශබ්ද සංඥා මාත්‍රයක් විතරයි. ඒ ඇත්තේ පිහිටලා සිටින මොහොතක් නොතිබුණු කම නිසා මනසෙන්ම හටගත්ත, මනසෙන්ම උපදවාගත්ත ධර්මතා තුලින් අපි දුක් විඳලා තියෙන්නේ කියන එක අපිට තේරෙයි. ආයසාව බලක් සම්මුතිත තදුක්ඛය තමේව කාදති ඒවම් අකිතෝන චාරේන සකකබ්බාලිතයත් දුක්ගතෝ. යකඩෙන් නැගුණු මලය ඒ යකඩක කාලා විනාශයට පත් කරනවලු කාවද ඒ යකඩ. ඒ වගේ නුවණ නැති ලෝකයේ උපදින කෙලෙස් මලය එයාව මුදුකට පත් කරනවා. ඒ නිසා සද්ද රූපී ඇත්ත නොදන්නාකම නිසා අපි තුලින් ඇති කරගන්න ලාභ අලාභ යසායස නිසා ප්‍රසංසා සැප දුක් කියන ධර්මතා වලින් අපිම කම්පණයට කම්පාවට පත් වෙනවා. අපිම හෙළගෙන පුක්තස්ස ලෝක ධම්මේහි චිත්තයස්ස නකම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල පුත්තම. අතුලෝ ධම විස්පර්ශ කරන ලද මනස යනකුගේ කම්පා නොවේ නම් ඒ පුතු මංගල කාරණාවක් ඔගොල්ලෝ හොඳට මේ කන පිළිසිඳ දකින්න. හොඳට මේ කන ඉදිරියට තියෙන සද්දේ පිළිසිඳ දකින්න. ඒ පිළිසිඳ දැකීම සඳහා ඔයගොල්ලෝ සීලයක පිටතට සමතකම තමයි හිත වඩන්නේ. උපදින උපදින අරමුණ විදර්ශනා කරන්නේ ඇතුලේ ආලෝක ලබන්නට නෙවෙයි. අරමුණ කිසියම් දෙයක් නැති සුද්ධතාවයක් උපදවාගෙන ඉන්න නෙවෙයි. කන ඉදිරියට සද්දේ එනකොට සද්දේ ගැට හොඳට ඔයගොල්ලන්ට නෝනා. සද්ද රූපය ඇති ඇති දකිනවා. සද්ද ඇහෙන කන හොඳට නුවණයි. ඔගොල්ලෝ ඉතරේ උරෙත් නෑ. ඔගොල්ලෝ මෙතරේ උරෙත් නෑ. ඔගොල්ලෝ කන මගේ කියන පැත්තෙත් නෑ. සද්දේ මගේ කියන පැත්තෙත් නෑ. කන නිසාවත් සද්දේ නිසාවත් ලෝක ධර්මතාවට එකක්වත් ඔය මනස ඉපදෙන්න දෙන්නේ නෑ. කන ගැනත් කනට ඇහෙන සද්දේ ගැනත් නුවණයි. කොහොමද කරට ඇහෙන සද්දේ ගැන තියෙන්නේ? අපි බලමු ඒ රූපේ සද්දේ ගැනම. එකයි මම මේ කියන්නේ, මේ පොත් අරගෙන මේ මගේ අදහස් නෝන නිසා. කතං සද්දේ බහිද්දා වවත්තේති. සද්දේ චතුර්ණ මහ භූතන උපාදායාති වවත්තේති. සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් කියලා දකින්න. සද්දේ උප්පන්නෝති වවත්තේති. සද්දේ උපන්න එකක් කියලා බලන්න. සද්ද සමුදාගතෝති වවත්තේති. සද්දේ පහළ වෙච්ච එකක් කියලා බලන්න. සද්දෝ අහුත්වා සම්භූතං සද්දේ තර නොතිබීම හටගත් එකක් හුත්වාන භවිස්සති වවත්තේති. තර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන එකක් කියලා බලන්න. සද්දෝ අන්තෝති වවත්තේති. සද්දේ කියන එක තව අන්තයක් කියලා බලන්න. සද්දේ කියන එකට නම් අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, ආහාර සම්භූතං කියලා බලන්න කියලා නැහැ. ඇයි ඒ? සද්දේ කියන එක අනුපාදින ධර්මයක් නිසා. කර්මයෙන් හටගත්තු දෙයක් නොවන නිසා. සබ්දය කියන එක කර්මයෙන් හටගත්තු දෙයක් නෙවෙයි. මහා භූතයන්ගේම ගැටීම නිසා හටගත්තු කම්පන ස්වභාවයක් මිසක සද්දය කියලා එකක් වෙනම හැදෙන්න අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදිච්ච එකක් නෙවෙයි. මොකද එතන හේතුවක් තියෙනවා. ඒකෙදි සද්දය කියන එක තව විස්තර වෙන ක්‍රම රාශියක් තියෙනවා. සද්දය කියන එක මේ ඒ විස්තර ටික ඉදිරියේදී අපිට හම්බ වෙයි. සද්දය කියන එක ආනිදස්සනයි සප්පටිගයි. සද්දය කියන එක මහ භූතයන් උපාදාය රූපයක්. එතකොට පහළ වෙච්ච එකක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා බලන්න. කියන කාරණා ටික මොකද සද්දේ කියන එකට එහෙම පෙන්වන්න බැරි කුමක් නිසාද? සද්දේ කියන කාරණාව හැම වෙලාවෙම මේ විඤ්ඤප්ති රූපයකින් හටගන්න එකක් නිසා. ඒකේ අයිති තියෙන විඤ්ඤප්ති රූපයකට. වචී විඤ්ඤප්ති කියන විඤ්ඤප්ති රූපේ ඒ චිත්තකින් උපද්දන දෙයක් මිසක. එතකොට චිත්තජ රූපයක් හැටියට හම්බ වෙන ධර්මයක් මිසක ඒක අවිද්‍යා කර්ම තණ්හා ආහාරෙන් හටගත් එකක් කියලා කියන්න බෑ. උදාහරණයක් හැටියට ගන්න සතර මහා ධාතුවේ තියෙන වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාපයක් තේරෙනවා. ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා මහ භූත රූප කලාපයක් වෙන් කරන්න බැරුව එක රූප කලාපයක් ගත්තොත් ඒකේ ගති හතරකුත් එක්ක පටි ආපෝ තේජෝ වායෝ කියන හතර වර්ණ ගන්ධ රස ඕජා කියන ගති හතරකුත් එක්ක තියෙනවා. තේරෙන්නේ? ඒ මහ භූතයන්ගේ තියෙන වර්ණ සංඝටකත් උදව් කරගෙන තමයි මේ ඇහෙන් වර්ණ රූපයක් හදලා පෙන්නන්නේ. ඒ හින්දායි මේ ඇහැ උපන්න දවසේමයි රූපය උපන්න කියලා කියන්නේ. නමුත් කන උපන්න දවසේම සද්දේ උපන්න කියලා කියන්න බෑ. වර්ණ ගන්ධ රස ඕජා කියන ගුණාත්මක හතරක් තියෙනවා මිසක වර්ණ ගම් වර්ණ සද්ද ගන්ධ රස ඕජා කියලා ගන්ධ කියන්නේ සද්ද කියලා ගුණාත්මක ගතියකුත් ඒකේ නැහැ. තේරුණාද? මේ නාසයේ උපන්න දවසේමයි ගන්ධය උපන්න යන ගණයට යන්නේ. ඇයි? මේ නාසයේ තිබුණහම මහ භූතයන්ගේ රූපකලාපවල තියෙන ගන්ධ කියන ගුණාත්මක ටික උදුර්ලා අරගෙනමයි ගන්ධ රූපයක් හදන්නේ. මේ දිව හැදුනහම මහ භූතයන්ගේ තියෙන රස රූප ටික ඔක්කොම ටික එකතු කළේ රස රූපයක් හදන්නේ. මේ කය හැදෙත් මහ භූතයන්ගේ තියෙන ඕජා ගුණය එකතු කළමයි පොට්ටබ්බයක් හදන්නේ. ගුණයක් හදන්නේ. නමුත් වර්ණ ගන්ධ රස ඕජා කියන ධර්මතා හතර තිබුණාට සද්දේ කියලා එකක් ඒක තුල තියෙනව නෙවෙයි. මොකද ඇහැ කියන එක හැදුනත් පමණකින්ම බාහිර මහ භූතයන්ගේ උපකාරයක් නැතිනම් බාහිර මහ භූතයන්ගේ උපකාරයක් නැතුව ඇහැ විතරක් නම් රූප බලන්න පෙනීමට අවශ්‍ය අපිට අම්මා තාත්තා බලන්න යන්න කියලා යන්න ඕනේ නැහැ. මෙතන ඉඳන්ම ඇහැ තියෙනවනේ බලා ගන්න පුළුවන්. ඇහැ ඕනේ නැහැ. බාහිරයේ විතරක් තිබුණොත් ඇතිය කිව්වොත් අන්ද කෙනාට උනත් රූප බලන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි දත යුතුයි ආධ්‍යාත්මික ආයතනයක් ඕනේ, බාහිර ආයතනයක් ඕනේ. එතකොට ඒකයි ඇහත් රූපයත් කියන කාරණාව පෙන්වන්නේ. හැබැයි මේ ඇහැටයි මහ භූතයන්ගේ නිබඳු ගතියක් තිබුණාම ඒක රාශී කරලා හදලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. නිබඳු නාසයටයි දිවටයි මහ භූතයන්ගේ මේ ගතිය එකතු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට කනත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන මහ භූතයන් නිසා පවතින උපාදාය රූපයක් කියලා ඒ ටික දකින්න වෙනවා. මේක කනනේ සද්දේ. සද්දේ කියන එක මහ භූතයන්ගේ කම්පන ස්වභාවයෙන් නිසා. තව මේකෙදි තව කාරණාවක් තියෙනවා දැනගන්න ඕනේ ඔයගොල්ලෝ. රූපේට සහ සද්දේට අනිත් ආයතන වලට වඩා සුවිශේෂීකමක් තියෙනවා. රූපය සහ සද්දය කියන දේ සුවිශේෂීකම තමයි. ඒකට කියනවා අසම්පත්තග්ගාහි කියලා. අසම්පත්තග්ගාහි කියලා කියන්නේ වස්තුව තුබූ තැනම තියෙද්දී තුබූ තැනම ඉදිමින්ම ප්‍රසාදයෙන් ගැටීමේ හැකියාව තියෙනවා. මේ වස්තුව මෙතනම තියෙද්දි චක්කු ප්‍රසාදයේ ගැටෙන්න පුළුවන්. ශබ්ද කම්පනය ඇති වෙන තැන තියෙද්දීම මේ ප්‍රසාදයේ ගැටෙන්න පුළුවන්. තංගු සද්දයක් ඇහුණානේ, ඈත තියෙන සද්දයක් ඇහුණා කියලා හිතන්නේ. නමුත් එහෙම නැහැ. වතුරකට වතුරක් මැද්දකට ගලක් ගහන්නකො ගලක් ගැහුවාම ඕගලන්ට පෙනෙයි ඒ ගල වැටෙච්ච නිසා කම්පනයක් ඇති වෙනෝනේ. එතුණාම ලොකු රවුමක් වතුර වලල්ලක් යනවා වගේ පේනවානේ. ඊට පස්සේ ටිකකින් තව ටිකක් ලොකු වලල්ලක් යනවා වගේ පේනවා. තව ටිකකින් මොහොම ගිහිල්ලා අපිට හරියට පේන්නේ වතුර ගහපු තැන ඉඳලා මෙහෙම දියපාරක් රවුම් ලොකු වෙලා ඇවිල්ලා වතුර ඉවුර වැදුනා වගේනේ. නමුත් ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි. ඒ ඇති කරගත්ත කම්පණයට වෙන්නේ එතනම තියෙන වතුර ඉස්සිලා පාත් වෙනවා. ඉවුරේ අයිනේ වැද ඉවුරේ වැදෙන ඉවුරේ අයිනේම තිබුණු වතුර මිසක අතන ඉඳන් වතුර ආවේ නැහැ. අර කම්පණයට එතන තියෙන වතුර ඉස්සලා පාත් වෙනවා. කොයි හිස් අවකාශයේ සද්දයක් ඇති වුණාම වෙන්නේ ඒ සද්ද එනවා නෙවෙයි. ඒ සද්ද විදිහටම මේ රූප කලාප කම්පණය. එහෙම වෙලා මේ කන ගාව තියෙන වස්තුව තමයි කනේ ඇවිල්ලා වදින්න සද්ද ස්වභාවය. එතකොට ඒ හින්ද ඒ කම්පණය ඇති කරපු වස්තුව තුබූ තැනම තියෙද්දී අපිට සද්ද අහන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ පෙන්වන්නේ ඉතින් ඒ වස්තුව හැපෙනවන ගිනි ගොඩක් බලනකොට ඇහැ පිච්චෙන්න ඕනේ. ඇයි ඇවිල්ලා හැපෙනවනේ? හෙන හඬක් එහෙම ආවම කන පුපුරන්න වෙනවා. ඇයි මෙතෙන්ට එනවා? ඒ අසම්පත්තග්ගාහි නිසයි රූපයයි සත්‍යයයි දෙක ඕන තරම් දුරකට යවන්න පුළුවන්. ගන්න පුළුවන්. සද්දේ වුණත් ඊමේල් කරලා හරි යවන්න පුළුවන්. ඈ? ඒ යවන්න බැරි වෙනස තමයි. වෙනස තමයි මේ කිව්වේ රූපයයි සත්‍යයයි කියන එක තුබූ තැනම තියෙද්දි ඒකේ සංඥා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔය ආයතන දෙක සුවිශේෂී ඔකට කියන අසම්පත්තක් ගාහිනේ මහ භූතයන්ගෙන් හැදුණු උපාදාය රූපයන්ට ඇවිල්ලා මේ කියන්නේ මහ භූතම අවශ්‍ය නැහැ. මහභූත ටික ඇවිල්ලා හැපෙන්න ඕනෙම නැහැ. නමුත් දිව නාසයේ දිව ශරීරයට කියන සම්පත්තක් ගහයි කියලා ඒකෙදි උපාදාය රූපය මහභූත රූප හැපුණට පස්සේ උපදින්නේ. උදාහරණයක් හැටියට බට්ටික හරි මොන හරි අනලා කෑම ටිකක් ගන්න. දැන් ඒ බට්ටිකේ පටියාපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ඔක්කොම ටික තියෙනවා. එහෙම තියෙන සුත්‍රාෂ්ටක මට්ටමේම තියෙන අෂ්ටමක රූප කලාප දිවට හැපුණට පස්සේ දිවෙන් රසයේ උපද්දලයි පිට. තේප රසයේ විතරක් දිවට හක්වන්න පුළුවන්. අෂ්ටමකම රූප කලාපම හැපුණට පස්සේ රස රූපයේ උපද්දයි. අතන මහභූත ටික තියෙද්දී වර්ණ සංඝටක ටික උදව් කරගෙන රූප ගන්නත් මහභූතයන්ගේ කම්පණය උදව් කරගෙන ශබ්ද ගන්නත් පුළුවන්කම තියෙන එතරම් තියෙනවා. මුතේ කියන තැන දිව නාසය ශරීරය කියන තැනක රසයක් දැනෙන්න ගන්ධයක් දැනෙන්න මහභූත රූප කලාපත් එක්කම නාසයට වදිනවා. කයට ගැටෙන්න යමක් දැනගන්න ඇවිල්ලා මේ ප්‍රසාදයන්ගේ මහභූතත් එක්කම ඇවිල්ලා හැපෙන්න ඕන. ඒ හින්දා ඒවට කියන සම්පත්තක් ගහයි කියලා පැමිණෙන්න ඕන. ඒ උපාදාය රූපයේ ඝටිත වෙච්ච මහභූත ටිකත් පැමිණෙන්න ඕනේ ඒක තියෙන. නාසයටයි දිවටයි ශරීරයටයි උපාදාය රූපය ඇසුරු කරගෙන පවතින මහභූත ටිකත් සමගම ඇවිල්ලා එයාට උපාදාය රූපයක් හැටියට පෙනී හිටින්න පුළුවන්. නමුත් රූපයටයි සද්දයටයි මහභූත ටික නොපෙමින එතනම තියෙද්දී උපාදාය රූපේ සටහන ගන්න පුළුවන්. තේරුණාද? ඒකයි ඒකේ වෙනස. ඒ නිසායි නාමය ගන්ධයයි රසයයි මේ කයට ගන්න ස්පර්ශයයි කියන ටික මේ අපිට ඔය සංනිවේදන ක්‍රමයකින් තමයි දෙන්න අමාරු දෙන්න බැරි. එතකොට මේ එතකොට සද්දය කියන එක ඒ විදිහට සද්දායතනය කියන එක හරියට තේරුනහම ඔයාලට තේරෙන්න ඕනේ කවදාවත් කතා නොකරපු භාෂාවකින් කෙනෙක් කතා කරන නිම්ම සැපවත් දුකත් ලාභයත් අලාභයත් යසසතයස නින්දාවත් ප්‍රසංසාවත් ලබා දෙන්නේ බැරි කන ඉදිරිපිටට හම්බ වෙන ශබ්ද සංඥා මාත්‍රයක් කටයි ශබ්ද රූපය කියලා කියන්නේ. කින කාරණාව හදවත ඔයගලන්ට තේරෙනවා. ඊට පස්සේ ඒකෙදිද කන කියන එකත් අනිදස්සනයි, ශබ්දය කියන එකත් අනිදස්සනයි. කවදාවත් කවදාවත් ශබ්දය කියපු එක දැකලවත් දකින්නවත් පුළුවන්කම නෑ කියන එක දැනගන්න ඕනේ. ඒ විදිහට ශබ්ද රූපය ගැන හොඳට නිම්මත් තබා ගන්න. එතකොට ඊගාවට භවනා කරන්නේයි මනසින් උපදින ගති වලට බැබ්. ගති වලට රැවටෙන්න එහෙම නෙමෙයි. ඒ හිත වගේ මනසකින් ඕගොල්ලෝ ආපහු සද්ද රූපේ පිළිසින් දකින්න ඕනේ. සද්ද රූපේ පිළිසින් දැක්කහම ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ සද්දේ කියන එක ලාභ ලාභ යසය සෙනින්ද ප්‍රසංස සත්‍ය දුක්ඛින ධර්මතා කින්න නිදිච්ච අටතම අයිති නැති කන ඉදිරිපිට දෙන සත්‍ය මාත්‍රයක් විතරයි. එබඳු වූ සබ්දය ආරම්භය අපිම දැනුම් අස්සගෙන තියෙන්නේ. දැනුම් අහන විදියට හිතලා මට බැන්න නේද කියලා හිතලා හිතලා අපිම දැනුම් අස්සගෙන තමයි. මටම හොඳ කිව්වා සතුට කිව්වා නේද කියලා අපිම හිතලා හිතලා අපිම හිතෝ කොඩියක් වගේ උස්සගෙන ප්‍රශංසා කරගෙන ඈ ලාභ අලාභ යසායස නිඳා ප්‍රශංසා කියන ධර්මතා අට ඇති වෙන විදියට හිතලා ඒ ධර්මතා අට අපේ මනසේ උපද්දවාගෙනයි තියෙන්නේ කියලා දත යුතුයි. මොකද බලන්න චක්කු විඥානේ එහෙම ස්වභාවයෙන් උපේක්ෂා සහගතයි. සෝත විඥානේ දිහා බලන්න උපේක්ෂා සහගතයි. ඔබ දුක් සහගත දත සහගත උගුත් ඈ ඒක ඔක්කොම උපේක්ෂා සහගත ධර්මතා. එතකොට එහෙම ධර්මතාවයක් එන තැනක ලාභ අලාභ යථායස සත දුක් නින්දා ප්‍රසතා කියන දේවල් අපේ මනසෙන් උපද්දවාගෙන අපි දුක් විඳේ කියලා දැකපු දවසටයි දුකේ කල කෙරෙන්නේ. අනේ කෙලෙසුන් කෙලෙස් නිසා ලෝකයේ සද්ද දුක් විඳිනවා නේද? තුම් භූමියම සද්ද නිසා දුක් විඳිනවා නම් කෙනෙක් ඒ තමන්ගේ මනසේ තියෙන කෙලෙස් නිසා මිසක එහෙම නැතුව සද්දේ නිසා නෙමෙයි කියන කාරණාව එයාට තේරෙනවා. එදාට තමයි සද්දේ පිළිබඳ කලකිරෙන්නේ. මේ සද්දේ ඇත්ත නොදන්නා කම නිසා ඇත්ත නොදකපු නිසා මේ තරම් දීර්ඝ සංසාරික සංසාරයක් ආවා නේද? මේ සද්දේ පිළිසිඳ නොදකින කම නිසා මේ ලෝකයා සසර නැවත නැවත යනවා නේද කියලා දැකලා සද්දේ ඇත්ත ඇති ඇති දැකලා කලකිරුණ නිවැළෙන මට්ටමට පත් වෙනවා. ඒ සද්දේ නොවැළෙනකොට තමන්ගේ මනසේ ආශ්‍රවයන්ගේ කෙලෙසුන්ගේ මනස මිදෙනවා. එදා ඉඳන් ඒ කන ගැන ඒ සද්දේ ගැන ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ කමින් ජීවත් වෙනවා. තමන්ට කියන්නේ. එතකොට ඒ කනෙත් ඒ සද්දෙත් අවශ්‍යයක් තියෙනවා. සද්දේ කියන එක කන තියෙනවා. මේ කනේ අවශ්‍ය ඉවර වෙච්ච දවසට ඒ ස්පර්ශ මාත්‍රේ නිසා ඇති වෙන දර්ථ බවක් තියෙනවා මේකත් ඇති වෙනවා. කාය කිලෝර කොට දිවි කිලෝර කොට ඇති දුකක් තියෙනවා මේ ටිකත් ඇති වෙනවා. ඒ නිසා සද්දේ කියන එක පිළිසිඳ දැක්කොත් ඔන්නෝය සද්දේ කියන එක දකින්න මහ භූතයන් උපාදාය රූපයක් ඒක පෙර නොතිබීම හටගෙන තුරු නැතුව නැති වෙන එකක්. ඒ වගේම සමුදාගත වූ ඉති පහළ වෙච්ච එක ඈ අනිදර්ශන කවදාව සද්දේ කියන එක දකින්න බැරි එක කියලා දකින්නෝනේ. ඒගොල්ලන්ට තේරෙන්නේ සද්දේ කියන එක ගැන හුද්දට ඔයගොල්ලෝ නෝනේ නෝනේ කිසිම වෙලාවක කවදාව සද්දේ කෙනෙකුට සැප දුකක් එන්නේ නැහැ. සැප දුක එන්නේම අවිද්‍යාව පත්‍ය සංස්කාර අවිද්‍යාව මුල් කාරණාව කරගෙන මනස ඇති කරන සංස්කාරයන් මතයි රාග සහගත සිත්, ද්වේෂ සහගත සිත්, මෝහ සහගත සිත් උපද්දවාගෙනයි අපි ඇලීම ගැටීම කියන කාරණාවල් කරගෙන තියන්නේ කියන කාරණා මතක් වෙනකොට ඊට පස්සේ ගන්ධයත් එහෙමයි. ගන්ධේ ගත්තාම නාසයේ ඉදිරි පිටට යම් ගන්ධයක් එන්න පුළුවන්. නමුත් ඒ ගන්ධය අරබයා කිසිම හැඩසටහනක් අපේ මනසේ ඇදෙන්න බෑ. ගන්ධයේ නියම ස්වභාවයට දැක් කෙවුම් බදින සුවඳ කියයි, කෝපි කුළු සුවඳ කියයි, හඳුන් කූරු සුවඳ කියයි, පිච්ච පල් සුවඳ කියයි. නමුත් උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙකුට ගඳ සුවඳ දැනුනොත් අපිට පෙනෙන හැඩ සතහන් පේනවද යාට? එහෙනම් ගඳ සුවඳට අපිට දැනෙන හැඩ සතහන් අයිති නෑ නේද? උජ්ජම දරුවෙකුට උනත් ඔය සුවඳ එන්න පුළුවන්. නමුත් ඒ සුවඳ ගඳ සුවඳ ආවට එයා ඒක පිළිකුල් කරන්න හෝ ඒක ගන්න හෝ හොයාගෙන යන්න හෝ විස්තර මනසේ ඉදෙනවද? ඉදෙන්නේ. එතකොට ගන්ධේ නියම ස්වභාවයත් එහෙමයි. හැබැයි ගන්ධයත් තම කියන්න පුළුවන් අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, අවිද්‍යා සම්භූතං. ඊට පස්සේ ආහාර සම්භූතං, මහ භූතය උපාදාය රූපයක්, පෙරමතිදී මහටගෙන කියනතු නැති වෙන එකක්, ඒ කාන්තයක් අනිදස්සනයි. කවදාවත් ගන්ධය කියන එක දකින්න පුළුවන් කමක් නැහැ. ගන්ධය කියන එක බලන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ ගන්ධයත් එහෙමයි. කිසිදු විස්තරයකින් තොරව ගන්ධ සතහන් මාත්‍රයක් විතරයි මනසට එන්නේ. අර ශබ්ද රූපය වගේම උපේක්ෂා සහගතව කිසිදු විස්තරයක් නැති මට්ටමක් තමයි මනසේ. ඒ ගන්ධ රූපය පිළිසිඳ නොදකින්කොට අපේ මනසේ ආශ්‍රවයේ දිචාම තමයි ඒ ගන්ධයේ කෝපි ගන්ධ වෙලා. නැත්තම් අර්ලියමල් සුවඳ වෙලා, හඳුන් කූරු සුවඳ වෙලා මේ ගන්ධයට හැම වෙලාවෙම මනසෙම කොටසක් එකතු කළාම තමයි අපිට ගන්ධය ගැන යමක් කියන්න පුළුවන් වෙන්නේ. පුරාණ කර්මයන්ගේ විපාක ටිකේ ලක්ෂණය තමයි සිතින් කිරින් කරන්න බෑ. සිතින් කිරින් කරන්න පුළුවන් හැම මට්ටමක්ම නව කර්මයි. ඔයගලන්ට ගන්ධය ගැන යන්තාක් දුරට හිතන්න පුළුවන් නම් දකින්න ඒ ඔක්කොම නව කර්මයි. ඔයගලන්ට පුරාණ කර්මයට හම්බෙච්ච ගන්ධය ඇත්ත තමයි සිතින් කිරින් කිසිම දෙයක් කරන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ගන්ධයට හිතින් කිරින් කරන්න බෑ. හිතින් කිරින් කරනවා නම් හිතින්ම හිතලා හිතින් කිරින් කරන්න කියලා දන්නවා. චේතනාවයි මේ කර්මයට හිතින් කිරින් කරන්න හේතුව චේතනාවයි කියලා ඔගොල්ලෝ දන්නවා. ගන්ධය කියලා නෙමෙයි. නමුත් මේ ඇත්ත නොදන්න ලෝකයා ගන්ධයට හිතින් කිරින් කරනවා කියලා හිතාගෙන ඉන්නේ කියලා මේ ධර්මයේ දන්න කෙනා ලෝකයා අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කරන වැඩිද දන්නවා. මෙතන තියෙන ඇත්තක් මොකද? ගන්ධයට කිසිම වෙලාවක හිතින් කිරින් කරන්න බෑ. ගන්ධය නාස ගහන ප්‍රසාදය මාත්‍රයක ගැටීම් මාත්‍රයක් විතරයි වෙන්නේ. ඒ ආරම්භයා හිතින්ම යමක් හිතලා හිතින්ම සිතනවා, හිතින්ම හිතලා වචන කතා කරනවා, හිතින්ම හිතලා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චේතනහම් වික්‍රේ කම්මං වදාමි වහන්සේ චේතනාව කර්මය කියලා කිව්වා. කිව්වේ කුමක් නිසාද? රූප, සද්ද, ගන්ධ, රස, පුට්ටබ්බ කියන ධර්මතා අරබය මුකුත් හිතන්න කියන්න කරන්න බැරි නිසායි. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ. ඒ හිතින්ම හිතලයි හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. ඒ දිසයි චේතනාව කර්මයයි කියලා කිව්වේ කියනකොට ඕගලන්ට හොඳට තේරෙන්න ඕනේ. එහෙනම් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ වර්ග අපිට කවදාවත් හිතන්න කියන්න කරන්න බෑ නේද කියලා. ඒවා හිත ඒවට හිතන්න කියන්න කරන්න පුළුවන් කියලා හිතාගෙන හිතින් කිකිලින් කරන බවටයි අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියන්නේ කියලා දන්නවා යා. එතකොට හිතින්න හිතලයි කියන්නේ කරන්නේ හිතන්නේ කියන්නේ කරන්නේ කියලා දැනගෙන ලෝකය මෙහෙම කරන තැනක දකින අහන දෙයට හිතනවා කියනවා කරනවා කියලා හිතාගෙන ඇති දැනගන්නේ එහෙමයි කියලා දැනගෙන වචන කතා කරනවා. එතකොට රහතන් වහන්සේලා. එතකොට රහතන් වහන්සේලාට ඒක කර්ම ක්ෂේත්‍රීන්ද්‍රිත පවතින කර්මයක් නෙවෙයිද? කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ කියන්නේ මොකක් නිසාද? බලපු දේ ඉතුරු වෙන්නේ නැහැ. අහපු දේ ඉතුරු වෙන්නේ නැහැ. ඇයි? අහපු දෙයට හිතලා කියලා කළ නැති නිසා. ඒව උපාදාන වෙලා නැහැ. කෙනෙකු දෙයට හිතලා කියලා කළ නැති නිසා උපාදාන නැහැ. ඔගොල්ලෝ දීප තියෙන දෙයක් අපිට නිකම් කන්න බෑනේ. අපි අතට අරගෙන හොඳට අද්දකින් අල්ලගෙන නැ කන්නේ නේද? ඒ වගේ හිතනවාද රූපයකට සද්දයකට ගන්ධයකට රස ස්පර්ශයකට හිතනවා නම් නිකම්ම පැත්තකට තියෙන සද්දයේ රූපයේ සද්දය ආරම්භය හිතන්න පුළුවන් කියලා. හිතින් හොඳට අල්ලගෙන ඉවරලා ඒකට හිතන්නේ. ඔය බරිස් කෑවේ තරංග වලට අද්දක පිටිපසට තියලා ගත්තාම බලන්නකො කෑවේ හැකිද කියලා මේ දේක. දීප වට්ටකට බොහොම අවාරුවේ කන්නේ. අද්දක ලෙහෙල බරිස් ගෙඩියක් දෙන්න වාතට කන හැටි බලන්න. ඒ වගේ මේ රූපේ ආරම්භය ඔයගොල්ලෝ හිතනකොට හොඳට තේරුම් ගන්න හොඳට හිතේ කල්ලාගෙන දැන් ඉන්නේ රූපේ. ඈ සද්දේ ආරම්භය හිතනකොට දකින්න හොඳට හිතේ කල්ලාගෙන ඉන්නේ සද්දේ. ගද්දේ ආරම්භය හිතනකොට බලන්න හොඳට හිතේ කල්ලාගෙන ඉන්නේ. ඒ අල්ලගැනීමම උපාදානය කියන්නේ. ඒක යෝගලන්ට ඒක නැති වෙන්නේ නැත්තේ. දැකපු දේ අපහුව ඇති බවට ඉතුරු වෙන්නේ ඒ නිසයි. උපාදාන පත්‍ය බව භවයේ කියන එක හැදෙන්නේ යමක් බලලා ආපහු යනකොට බලපෙ පිට තියනවා කියන හැඟීම නැද්ද? ඇහුවොත් අහපු දේ ඉතුරු වෙන්නේ නැද්ද? ගත සුර දැක්කොත් දැක්කු දේ ඉතුරු වෙන්නේ නැද්ද? ඇයි? ඒවා අල්ලගෙන නම් අපි අල්ල ගැනීම උපාදානයි. අල්ලගෙන හිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට අල්ලගත්තේ නැහැ අතහරින්න කියලා කියනවනම් කෙනෙක් අතහරින්න හැටි දැනගන්න. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන තුනටම සිටින් කියින් කිරින් කවදාවත් කරන්න බෑ කියලා හොඳට රූපේ ශබ්ද ගන්ධ රසේ පොට්ටබ්බ ප්‍රමාණ ගන්නවා. යමක් හිතනවා නම් හිතින්ම හිතලයි හිතින්ම හිතන්නේ හිතින්ම හිතලයි කියන්නේ හිතින්ම හිතලයි කරන්නේ කියන එක එයා දන්නවා. මේ රූපේ ඇත්ත නොදන්නාකම හිතින්ම හිතලා නැත්නම් සංකාරී ඇත්තන දන්නාකම හිතින්ම හිතලයි කෙනෙක් හිතන්නේ කියන්නේ කරන්නේ කියන කාරණාවත් නොදන්නාකම නිසා ලෝකයා අවිද්‍යාපත්‍ය සංකාර රූපයට හිතනවා සද්දයට හිතනවා ගද්දයට හිතනවා කියලා හිත හිතා හිතන හිතන්න හිතන්න තව තවත් පැටලෙනවා. බාහිරේ බලාගෙන හිතනවා කියලා හිතන්න හිතන්න කරලා තියෙන්නේ ඇතුළම අවුල් වෙන එක. ඇතුළෙන්ම ගොඩනගන එක. ඒ නිසා අවසාන වශයෙන් ගන්ධයත් රසයත් ස්පර්ශයත් කියන ටිකම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියලා දකින්ද මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා දකින්ද එතකොට ඒව ඔක්කොම අනිදස්සනමයි කවදාවත් දකින්න බෑ. රස කියන එකත් කිසිම දවසක දැකලත් නැහැ දකින්නත් නැහැ. එතකොට කියන කාරණාව දකින්න. එතකොට පොට්ටබ්බියත් එහෙමයි කවදාවත් දකින්නත් නැහැ දැකලත්. කයට ගැටෙන කිසිම දෙයක් ඕගොල්ලෝ කිසිම දවසක දැකලා නැහැ කියලා කිව්වොත් පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. ඇයි මේ පුටු අපේ ඇඟේ හැටලා නෙමෙයිද තියෙන්නේ? එතකොට මේ පොත අල්ලගෙන නෙමෙයිද ඉන්නේ කියලා. ඒකයි මේ මංකල් කිව්වේ සාමාන්‍ය ලෝකයාගේ මානසික මට්ටමට පේන්නේ ලෝකෝත්තරයි කියලා කියන්නේ මේ දර්ශනය පෙනීමම ලෝකයාට සාධාරණ නැහැ මේ කියන මිමිටික ලෝක කිසි කෙනෙකුට සාධාරණ නැහැ ලෝකෙ විතරයි ලෝකයාට සාධාරණ නැහැ. එතකොට ඒ හින්දා ලෝකෝත්තරයි කියලා කියන්නේ රූපේ පිළිසින් දැකීම. එතකොට කවදාවත් රසවත් කයට ගඳවත් රසවත් කයට ගැටෙන දේ දකින්න බෑ. දකින්න පුළුවන් එකම එකයි රූප ආයතනය විතරයි. අනිත් එකම ආයතනයක්වත් දකින්න බෑ. ඔක්කොම ගැටෙනවා. හැබැයි ගන්ධ ගැටෙන්නේ නාසයට, රස ගැටෙන්නේ දිවට, පොට්ටබ්බ ධාතු ගැටෙන්නේ කයට. එතකොට මේක ධම්මසංගණියේ විස්තර ගොඩක් තියෙනවා. ඔකෙදී ඒ ආයතන නම් කරනවා. නමුත් මෙතෙන්දී සමා වෙන්න ඕන එක කාරණාවක් මම අතිදාවන එකට. මොකක්ද? පොට්ටබ්බ ආයතන විස්තර කරන්නේ. හරිද? මෙතනදී රූප, සද්ද, ගන්ධ, ගන්ධ රස රස විතර හරිද? රසේ විතරයි පෙන්වන්නේ. මේ මොකද මේ දුක මාතකා උපාදාය රූප ටිකනේ පෙන්වන්නේ. ඒ දුක මාතකා උපාදාය රූප ටික විතරක් පෙන්වන්න නිසා බාහිර රූපයන්ගෙන් රූප, සද්ද, ගන්ධ, රස විතරයි පෙන්වන්නේ. එතකොට එතෙන්දී රූපේ විතරයි සංදර්ශන, සද්දයයි ගන්ධයයි රසයයි මේවා අනිදස්සනයි. සද්දය ඇරලා අනිත් හැම එකක්ම අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයෙන් හටගත් එකක්. ඔක්කොම ටික ඇති පෙර නොති දීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. පහළ වෙච්ච දෙයක් අන්තයක් වන දෙයක් මේ කියන කාරණාව දත යුතුය. එතකොට අපි ගාව දවසේදී ඉතුරු රූප ටික කරමු. තව මේක තියෙනවා. සකෝ රූප 14ක් තියෙනවනේ. ඒකෙන් දැන් අද අපි කලේ රූප 4යි කලේ. මේ රූප ආයතනයයි, සද්ද ආයතනයයි, ගන්ධ ආයතනයයි, රස ආයතනයයි විතරයි කලේ. හරි 14. 4යි කලේ මේ මොකද උපාදාය රූපවල. එතෙන්දී රසය කිව්වහමත් ඕගලන්ට චිත්ත රස, ලුණු රස, අඹු රස කියලා කියනකොට, ලුණු රස කියනකොට සුදු පාට කැට කැට චිත්‍ර මැවෙන්න බෑ. තේරෙන්නේ? ලුණු වලට පාට නෑ, පාටට ලුණු නෑ, ලුණු වලට බර එහෙම නෑ, බරට ලුණු නෑ. තේරෙනවද? හොඳට ලුණු රස කියනකොට රසය හඳුනා ගන්න තේරුම් ගන්න ඕනේ. අර මිලිඳ ප්‍රශ්නේ අහන ලුණු කරේදියා කියන්න පුළුවන්ද කියන්නේ නේද? ඒ වගේ මේ සුදු පාට කැට කැට පෙවුනා නම් ඒකයි රූපායතයට මිසක උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙකුගේ දිවට අපිට ටිකක් තිබුණොත් රස දැනේනේ. නමුත් මේ රස මොන පාටද කියලා අහුවොත් නැත්තම් එයාට අපිට පෙනෙන විදිහ සුදු පාට කැට කැට ලුණු කියලා එකක් තනේද? එහෙනම් ඒ හිතට පෙනෙන සතහන් ටික මේ රසට අයිති නෑ. මේ රස ඒ සතහන් ටිකට අයිති නෑ. එතකොට ඇඹුල් රස, තිත්ත රස, ලුණු රස, පැණි රස ඕගොල්ලන්ට දැනේ. නමුත් ඔය රසයේ තිරසින්ද නොදන්නා කම නිසා මනෝමයෙන් චිත්‍ර හදාගෙන ඒ චිත්‍රයට ඔය රසයේ බැඳපු කම හින්දා ඕගොල්ලන්ට අද රස නම් කියන්න පුළුවන් කම තියෙනවා. අඹ රහ කියයි, ලුණු රහ, සීනි රහ. එතකොට මේ කියලා එක එක රසයක හැඩමවා ගන්න පුළුවන් කම තියෙනවා. නමුත් ඔයගලගේ මනසේ තියෙන ගති ටික එකක්වත් අයින් රසේ අයින් කළොත් ලුණු රස, තිත්ත රස, අඹුල් රස, කහට රස කියන රස දැනේ. ඔය එකම රසයකටවත් හැඩතලයක් ඕගොල්ලන්ගේ මනස නැති වුණොත් ඕගොල්ලන්ට හොයාගෙන ගියහැටිද ඔය රස? කවදාවත් හිතින් කිරීමක් කරන්න බෑ. කවදාවත් හොයාගෙන යන්න බෑ. අනුත්පාද ඥානය කියලා කියන්නේ ඒකට. උපන්න රසය හටගෙන නිරුද්ධ වුණේ කවදාවත් හටගන්නේ නැහැ කියන එක නුවණයි. හට ගන්නවන්නත් බෑ කියන එකට නුවණයි. මොකද එයාට නිරුද්ධ වෙච්ච එකට නිරුද්ධ වුණාමයි කියන එක මොනවායි කියන්නේ? ඒ රසයේ උපද්දන මාධ්‍ය නැහැ, අවිද්‍යාවයි. ආපහු දිවට ඇවිල්ලා රස ගැටුණොත් රස දැනේ. නමුත් ඒ රසේ හොයාගෙන යන්න තරම් මෝඩ නැහැ. බහැර ආයතන ඒගොඩාන්තයේ ඒගොඩ පැත්ත ගැන ඒගොඩාන්තයේ ගැන නිමි නැහැ. ඔය රසය ආරම්භය. දැන් අද ලුණු දිවට තියෙන රසය ලුණු මදි. එතකොට සුදු පාට කැට කැට ඒක තියෙන දැනත් පේනවා. එතකොට යට ගිහිල්ලා ගන්න ආයතනයේ කලේ මොකද්ද? ආයතනයේ රස රූපී ඉපදුවා උපද්දන්න. ආයතනයේ රස රූපය ආරම්භය නිමිත්තක් තිබුණාම මොකද වෙන්නේ? මේ නිමිත්ත තියෙන්නේ හැබැයිම රස රූපේ උපද්දන්න. ඒ වගේ ඕගොල්ලෝ ගාව බාහිර ආයතනයේ ආරම්භය නිමිති තියෙන්නේ මොකටද? ආධ්‍යාත්මික ආයතන හදන්නයි කියන එක මතක තියාගන්න. ඕක සංතතිවත් කර කර ඉන්න එක්ෂණිකවත් කර කර ඉඳලා මරණයන් පස්සේදී කරන්නේ අම්මා තාත්තා අයියා අක්කා නැත්නම් මොන විදිහට හරි බාහිර ආයතනයේ ඔය නිමිත්තකින් ඔගලගේ ආධ්‍යාත්මික ආයතන හය හදන එක ආයතනය කියන එක මතක තියාගන්න. ඉපදුනා කියලා කරන්නේ ඒක. අද කලන්නේත් ඒකමයි. බාහිර ලුහු තියනවා කියලා තියෙන නිමිත්තෙන් කලේ මොකද්ද? දිවයි ජීවහ විඥානය එකතු කළ ස්පර්ශය හදන එක ආධ්‍යාත්මික පැත්ත හදන එක. බාහිර නිමිත්ත තියෙන්නේ ආධ්‍යාත්මික පැත්ත හදන්න. ආධ්‍යාත්මික පැත්තෙන් ඇති කර ගන්නවා ආපහු බාහිර ආයත ආධ්‍යාත්මික පැත්ත හදන නිමිති හදා ගන්නවා බාහිර. ඕක හැමදාම කළේ. ඒ නිසා බහැර ආයතනයේ ආරම්භය උගලට නිමිති හිටින තාක් දකින්ද ආධ්‍යාත්මික ආයතන හයෙන් මිදිලා නැහැ කියලා. තේරෙනවා කියන්නේ. ඉපදීන නතර වෙලා නැහැ කියන එක තබා ගන්න. මොකද ඒ රූප ආයතනය ඇහෙන් දැකපු බාහිර රූප ආයතනය තියෙනවා කියන්නේ මොකද්ද? මේ ඇහැ චක්කු විඥානය හදන මාධ්‍ය තියෙනවා කියන එක. ඒ නිසා අදට ওই රූප ටික ගැන දැනගන්න ඇහැට පෙනෙන රූපය අර වතුරට වෙන ඡායාවකට උපමා කරලා කාට ඇහෙන සත්‍ය කිසිදු භාෂාවක් නොදන්න කෙනෙක් කතා කරන මට්ටමකට උපමා කරලා ගන්ධය කියන එක උපතින්ම ඇසඳ කෙනෙකුට ගඳක් සුවඳ දැනුනොත් එයාට ගඳ සුවඳ දැනේ නමුත් හිතට ඇදෙන සතහන් නැහැනේ අපිට වගේ. ඒ වගේ දැනගන්න රසටත් එහෙමයි. අපිට රසක් දැනේ දැනුනට ඒ රසට කිසිදු මිමි නැහැ. ලුණු රස කිව්වහම ලුණු රස ආරම්භය ඔගලගේ හිතේ කිසිදු මිම්මක් තියන්න බෑ. මයින්ද කිසිදු දෙයක් මානෙ පවත්වන්න බෑ කියන්නේ මයින්ද බෑමයි. මයින තා මානෙ පුද්ගලයා කියන්නේ කෙලෙසි කියන්නේ ඒකමයි. ලුණු මෙබඳුයි කියලා මයින්ද පුළුවන් තාක් පුද්ගලයායි. පුද්ගලයා ඇති තාක් මරේ. යාවතා පස්සායතනස්ස ගති තාවතා පපඤ්ඤස ගති. යම් තාක් ස්පර්ශ ආයතන හය ගතියක් තියෙද ඒ තාක් ප්‍රපංචයන්ගේ ගතිය තියෙයි. යම් තාක් ප්‍රපංචයන්ගේ ගතිය තියෙද ඒ තාක් ස්පර්ශ ආයතන හය ගතිය තියෙයි. ඒ නිසා ඔගලන් මානය කියන්නේ මැනීම මොනවද තමයි ඉන්නේ? අරමුණෙන් අරමුණට ලුණු මෙබඳුයි කියලා මයින්ද පුළුවන් නම් ඇඹුල් රසට ඔගලන්ට බින්මක් දෙන්න පුළුවන් නම් චිත්ත රසට කරවිල වගේ කියලා දෙන්න පුළුවන් නම් ඈ කොහොඹ වගේ කරවිල වගේ කියලා දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ මයින් ඒ මැනීමමයි පුද්ගල භාවය පුද්ගලයා. ඒ මයින් තා ප්‍රතිසක්තියේ නතර වෙන්නේ නැහැ කියලා දකිට. ඔගලන්ට චිත්ත අනිකක් ඒ චිත්ත කියන රසයේ දැනෙනකොටම මනෝමෙන් හදාගත් එක මේ ඒ ඇහැට පෙනෙන සතහන අරගෙන කොහොඹ හෝ කරවිල හෝ කියලා ඒ මනෝමය උපදින අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින චිත්‍රය මේ රසයට ගැට ගහලයි ඕගොල්ලෝ මේ කර්ම හදාගෙන තියෙන්නේ. පුරාණ කර්මේ නව කර්මයක් බවට පත් කළාට පස්සේ තිත්තෝ කරවිල හම්බ වෙනවා. තිත්තෝ කොහොඹ හම්බ වෙනවා. ඔයගලන්ට තිත්ත විතරක් හම්බ වෙයි පුරාණ කර්මයේ විපාක. ඒ තිත්ත උල්ට බීමි නැහැ. මයින්ඩ් පුද්ගලයෙක් නෑ. පුද්ගලයාට පුද්ගල භාවයේ තියෙන ගැනීමත් එක්ක. එතකොට යම් වෙලාවකදී ඒ තිත් ඒ රසයේ එතකොට තිත්ත රසට නම් කළාට ප්‍රශ්නයක් නෑ. චිත්තර චිත්තයි කියවල ප්‍රශ්නයක් නෑ. අපලට අපුලා ලුට්‍රාට ලුට්‍රායි කියවල ප්‍රශ්නයක් නෑ. ඒකට ප්‍රඥප්තියක් ඕන. කන්ද ප්‍රඥප්තියක් තියෙනවා. ආයතන ප්‍රඥප්තියක් තියෙනවා. නෑ ධාතු ප්‍රඥප්තියක් තියෙනවා. එතකොට සත්‍ය ප්‍රඥප්තියක් තියෙන ඉන්ද්‍රිය ප්‍රඥප්තියක් තියෙනවා. පුද්ගල ප්‍රඥප්තියක් තියෙන ප්‍රඥප්තිය හයයි තියෙන්නේ. ඒ ප්‍රඥප්තිය හය දෝෂයක් නෑ. එතකොට රසට රස කියන්නේ අපලට අපුලයි කියන්නේ. හැබැයි ගොරක වගේ කියලා ගන්න නම් එපා. එතකොට ඉවරයි. කොහොඹ වගේ තිත්තයි කියලා ගන්න එපා. ඈ එතකොටම වැඩි අහුවෙලා කියන්නේ ඔයගලන්ට බිමි තියෙන්න බෑ. කොහොඹ කියලා කරවිල කියලා ගැටුනේ ඔයගල නිමිත්ත කල්ලාගත්තේ නැත්තම් මේ තිත්තේ අලාභයක් හෝ ලාභයක් හෝ විලා නැහැ. ඔයගලන්ට සැපක්වත් දුකක්වත් ඇවිල්ලා නැහැ මේ තිත්තේ. මේ තිත්ත නිසා දුකක් වෙන්නේ නැහැ සැපක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට රස කියන එක දකින්න. ගද්ද කියන එක දකින්න. මිනිය ඒ ගඳට මේ මිනිය කුණු වෙච්ච ගඳ මේ සතා මරිච්ච ගඳ ආදේශ කෙරුවොත් ඕගලන්ට ගද්දෙන් හෙළ නොවි ඉන්න බෑ. නිස්සිතංච චලිතං හත්ති අනිසිතංච චලිතං නත්ති. තණ්හාමාන දෘෂ්ටි දෙකෙන් නිස්සිත වුණොත් සෙලවෙන්නේ නැතු ඉන්න බෑ. ඒ ගන්ධයක් හම්බ වුණොත් ඒ ගන්ධයේ අරබයන් නහය අකුලඳන නහය වාගෙන කොම්මෝ කියාගෙන යනවා කියන එක නවත්තන්න බෑ. ඕගලන්ට ගන්ධයේ දේක එකක් වුණා. ගන්ධය දැනෙනවා ගන්ධයේ දේක නෙමෙයි නะ. ඕගල දන්නවද එදලාවට ගන්ධයේ දේක නොවනකොට ඕගල නහයත් නැහැ කියලා. නහය දැනගත්තට ප්‍රතික්‍රියා දක්වන මට්ටමේ නහය අතරේ අපි දැන් කතා කරන්නේ නහය අනිදසනයි කියන්නේ කවදාවත් දැකලා නැති නහයක් අල්ලන්න යනවද අපි? ඈ කවදාවත් අල්ලන්න විදිහ නහයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මහා බුදුමාකාර දර්ශනයක් තියෙන්නේ. මේ රූපේ ගැන ඔතනේ නාමයක කවර කතාවද? එතකොට ඔන්න ඔය ටික හොඳට දැනගන්න තේරුම් ගන්න. ඒ තේරුණාම දැනගත්තාම ඔන්නෝයි රූපවල දැනගත්ත ඔන්නෝයි ඇත්ත දැන් අද පේන්නේ ඕගොල්ලන්ට. මම ඔබ කිව්වට පේනවද? පේන්නේ. ඈ ඒ කියන්නේ ඒ නාසයේ දකින්න බෑ කියලා කිව්වට පේන්නේ. ගන්ධයට නිදීපු ගන්ධ හෝ අසුචි ගන්ධ හෝ කියලා මේ නැත්තම් හඳුන් කුරුතුවද හෝ මල්සුවද හෝ කියලා ආදේශ කරන එක වැරදි එහෙම ගන්න බෑ කියලා කිව්වට පේන්නේ පිළිගන්න බෑ. එතකොට ගද්දේ ද්‍රව්‍ය කාරණාවන්ගේ වෙන් කළා දකින්න පුළුවන් දැනට රසයේ ද්‍රව්‍ය කාරණාවන්ගේ වෙන් කළා දකින්න පුළුවන් දැනට ගියාම දුක පිරසින් දකින්නවා. එතකොට මනසේ මාස්වයන්ගේ මිදෙනවා. ඔය කොහොඹ කරවිල ඒ කොහොඹ කරවිලයි එතකොට බුල් જાති අප જાති කියපොයි ඔක්කොම මනසේ තියෙන ඒවා මිදේ. ආශ්‍රංගේ මනසේ මිදෙනවා. එදාට මේ ගන්ධයන්ට ආදේශ කරන්න මෙමි ඉදීම උපදින්නේ නැති මට්ටමට එනවා. නූපදින ස්වභාවයට පත් වෙනවා. හටගත් ධර්මය නැති වෙනවා කියන එක පෙනෙන්නේ ඉබේම. අන්න ඒ තැන දක්වා අපේ මනස දකින්න දැනට මනස ගෙනියන්නට ඕන. මේ රූප ටික ඉගෙනගෙන කල්යාණ මිත්‍ර ඇසුර පරතෝ ഘോഷේ වන්න දැන් රූපයේ පිළිබඳව ඖදාරික ටිකේ ඇත්ත උගලන්ට හම්බුනා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්මස්ත. දැන් යෝනිසෝ මනසකාරේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය උගලෝ සීලේක පිටල සමතකම තහතකින් හිත වඩමින් උපදින උපදින ආරමුණු රාග වශයෙන් ඇලෙන්නේ නැතු ද්වේෂ වශයෙන් ගැටෙන්නේ නැතු උපම් උපද්දන විදර්ශනා කරා. මෙහෙම කරනකොට සීල සමාධි ප්‍රඥා වඩනකොට නීවර ධර්ම දුර වෙනවා. දුර වෙච්ච මනසකට මේ ඇත්ත ටික ටික පැහැදිලි වෙනවා. මේව නුවණින් මෙනෙහි කරලා බලන්න. එන්න ඔයගොල්ලන්ට මේ ධර්මය ආරම්භය නිසකමාවක් පහළ වෙනවා. මේ ආයතන වෙන් වෙලා පේනවා. මේ රූප ටික වෙන් වෙලා පේනවා. ඒක පිළිගන්න පුළුවන් මට්ටමට එනවා. පිළිගන්නේ අල්ලන්න බෑ තමයි. ඇත්තටම සිත්තට කරවිල කියලා කරවිල වලට තිත්ත කියලා ඇඳන්න බෑ තමයි කියන එක වෙන්නේ. එදාට ඇහැකන දිවනාසය ශරීරය කියන දැන්ට ශරීරය කියන ඇහැකන දිවනාසය කියන මේ ආයතන වලට කුමක් ගැටුණා ඕගොල්ලන්ගේ මනස අකම්පේ ස්වභාවයට පත් වෙනවා රහත් උනා කියලා කියන්න තියෙන එක සාක්ෂියක් තමයි ඒක. මොකද්ද කිසිම වෙලාවක මේ අතුළු ධර්ම කප්පා වෙන්නේ නැහැ. මේ ලෝක ධර්මයන්ගේ කප්පා වෙන්නේ. කප්පා කරන්න බෑ ලෝක ධර්මතාවයන්ගේ මනස නිසා. එතකොට ලෝකයේ පිළිසිඳ දැකලා ලෝක ධර්මතාවයේ මනස නිදිලා නිසා ලෝක ධර්මයන්ගේ කප්පා වෙන්නේ. ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් පත් කරගන්න පුළුවන් ඒ සඳහායි අපි මේ ශාසනය හැසිරෙන්නේ. ඒ සඳහායි ධර්මය ඉගෙන ගන්න. ඒ සඳහායි භාවනා කරන්නේ කියන කාරණාව තේරුම් ගන්න. හාමුදුරනේ අපි භාවනා කරනවා මොකටද භාවනා කරන්නේ කියන කාරණාව අහන්න ඕනේ. ඒකට භාවනා කරන්නේ මෙතන මේ වගේ දුක පිටසෙන් දකින්න. ඒකට සමුදය දුර වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා. රූපටිකේ පාඩම් තියෙනෝනේ ඊගාව දවසටත් රූප 14 වෙනම ඉතුරු 10 ඊගාව දවසට කරමු 14 වෙනකම්.